साधु कार्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य සාකච්ඡා කරන්න හිතුවේ ටිකක් අත්‍යවශ්‍ය වන ගැඹුරු දහම් කාරණා ටිකක් තියෙන්නේ. ඒක සාමාන්‍ය මේ භාවනාව ක්‍රමයේදී මේ ධර්මයේ තුල මූලික දහම් දැනුම සපිරිච්ච කොටසකට තමයි මේක හොඳ ආකාරව තේරෙන්නේ. ඒ නිසා මම දැන් සාමාන්‍ය සලකා ගන්නවා හැමෝම මෙතන ඉන්න ස්කන්ධ ධාතු ආයතන ගැන පිළිබඳව, නාම රූප කියන දේවල්, සංස්කාරයෝ කියන දේවල් පිළිබඳව යම් අවබෝධයක් හා දැනුමක්, ඒ වචන හුරු බවක් ඇති කියන අදහස තියෙනවා. ආධුනිකම කවුරු හරි ඉන්නවද? එහෙම නැහෙනේ නේද? සාමාන්‍ය ලෞකික ලෝකෝත්තර ධර්මයේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඒක බෙදීම වෙනස් වෙලා පේන හැටි තේරෙනෝනි හැමෝටම නේද? මොකද මේක ටිකක් මේ භාවනා කරන පිරිසකට අදාළ වෙන දෙයක්. ඒ නිසා නාම ධර්ම කියන්නේ මොනවද? රූප ධර්ම කියන්නේ මොනවද? ලෞකික ලෝකෝත්තර ධර්ම කියන්නේ මොනවද කියන ඒවා පිළිබඳව දැනුමක් ගොඩනගාගෙන තියෙන්න ඕනේ. ඉතින් මේක මම මූලික දේශනාවක් වශයෙන් සරලව පැහැදිලි කරගෙන යනවා. ගැඹුරු කාරණා තියෙන්න පුළුවන්. නමුත් ඒවා පුළුවන් තරම් සාකච්ඡා ස්වරූපයෙන් අවශ්‍ය නම් ඒවා නැවත නැවත පැහැදිලි කරගන්න පුළුවන්. මේකේ මුලින්ම අනිච්චානුපස්සනාව කියන එක පැහැදිලි කරන්නේ. අනිච්චානුපස්සනාව කියලා කියන්නේ අපේ නිවන් දකින වැඩපිළිවෙලේ හදවත හැටියට කිව්වොත් නිවැරදි. මේ භාවනාවේ නිවනට යොමු කරන, අපි නිවනට ඇදලා දාන නිවන් දකින දොරටුවක් හැටියටයි මේ අනිච්චානුපස්සනාව කියන එක මේ ධර්මයේ හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා මේ අනිච්චානුපස්සනාව පිළිබඳව අද වර්තමානයේ ගත්තහම රටේ නොඑක විවිධ මතභේද හැලහැප්පීම් තියෙනවා. ඒවත් එක්ක ඉතින් මේ ධර්මයේ විකෘති වීම එක්ක මිනිස්යාන්ට මේ හරි දහම මොකද්ද, වැරදි දහම මොකද්ද කියලා තේරුම් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අද ඒ වැලලිලා ගිය යටපත් වෙලා යන නිවැරදි ලෝකෝත්තර ධර්මය පුරාණ ආචාර්යවරු, අටකථාචාර්යවරු ඒවා ඒ පොත්වල සඳහන් කරලා තියෙන්නේ ප්‍රායෝගික වඩලා ඒ සත්‍ය මතු කරගෙනම තමයි ඒවා මේ පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද පිරිසුදු වූ නිවන් දකින මාර්ගය හොයාගන්න අපහසුයි. නමුත් කෙනෙක් හොයාගන්න ඕන නම් නිවැරදිව දෝෂයක් නැතුව එයාට හොයාගන්න වෙන්නේ ත්‍රිපිටකයේ, අභිධර්ම පිටකයේ, සූත්‍ර පිටකයේ, විනය පිටකයේ කියන මේ දේවල් අධ්‍යයනය කරමින් ඒ වගේ ගැඹුරුතම් විශ්ලේෂණේ කරලා තියෙන අටකථා ටීකා පිළිබඳවත් විමර්ශනයක් කරමින්, ඒ විතරක් නෙවෙයි පැරණි ඇදුරුතුමන්ලා මේ පිළිබඳව ප්‍රායෝගික වඩලා තියෙන අදහස් හා උන්වහන්සේලාගේ විශ්ලේෂණයන්ද ආශ්‍රයට ගනිමින් කෙනෙකුට මේ නිවන් දකින මාර්ගය හැප්පීමක් නැතුව පිරිසුදුව මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ දේශනාවට අමතරව මේ ටිකක් කිව්වේ. ඉතින් මම මේ කියන තොරතුරු ටිකත් එහෙම ඉස්මතු වෙන්න කියන කතාවක් නෙවෙයි. මේ පුරාණේ අපවත් වෙලා අපවත් වෙච්ච රේරුකාණී ස්වාමීන් වහන්සේ, එතකොට මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේලා ලංකාව වශයෙන්, ඒ වගේම බුරුමේ මහා සීසයා ඩෝලේඩි ස්වාමීන් වහන්සේලා වගේ ඉතාම උග්‍ර ප්‍රතිපත්ති දරපු ස්වාමීන් වහන්සේලාගේ පොතපතත් කියවලා උන්වහන්සේගේ දේවලුත් අදහස් වශයෙන් අරගෙන අටකතා ටීකාවල තියෙන අදහසුත් බලලා පෙළදහම නොඉක්මවා, අභිධර්මයේ පෙළදහම නොඉක්මවා, ඒ විතරක් නෙවෙයි ඒක අපි දැනුමක් වශයෙන් කටපාඩම් කර ගැනීමක් වශයෙන් නෙවෙයි, ඒවා ප්‍රායෝගික වඩලා, ඒවා ප්‍රායෝගිකව අපේ හිතේ ඒවා කෙලෙස් දුරු වෙන්න කොයි තරම් දුරට බලපානවද කියන එකත් ප්‍රායෝගික දැනුමක් උත්සාහවත් වෙලා ඒ සියලු දැනුම සංකලනයක් වශයෙන් තමයි ඉතින් මේ දේශනා ඉදිරිපත් කරන්නේ. ඉතින් නමුත් ඇතැම් කාරණා කෙටියෙන් කිව්වට ඒ තුළ ලොකු හාත්පස විවරණයක් බලලා තමයි මේ කාරණා සමහර විට මම කෙටියෙන් කියන්නේ. ඉතින් ඒ නිසා මේ විස්තර වශයෙන් නොතේරෙන තැන් මේ මෑණියන් වහන්සේලාටත් මේ අම්මලාටත් ඕන එකක් මේවා සාකච්ඡා කරලා විස්තර වශයෙන් හදන්න පුළුවන්. මේ පත්‍රිකාවකුත් දීලා තියෙන ඒ නිසා මේ පත්‍රිකාවේ අටුවාවල කොටස්, ටීකාවල කොටස්, විසුද්ධි මාර්ගයේ කොටස් අධ්‍යයනය කරලා ඒවා එක තැනකට අරගෙන මේ අනිච්චානුපස්සනාව කියනකින් කොහොමද කෙනෙක් නිවන් දකින්නේ කියන එක පිළිබඳව ගොනු කරපු පත්‍රිකාවක් වෙ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් අධ්‍යයනය කරලා මේ දවස් දෙක තුනේදී එක මාතෘකාවක් වුණත් කමන්නේ, පැහැදිලි වෙනකන් මේ සාකච්ඡා ස්වරූපයෙන් විසඳා ගන්න ආරාධනා කරනවා මම. මොකද මේක ඒ තරම් හරීම වටින කාරණාවක්. මොකද මේ මේ කාරණාව වැරදුනොත් අපේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ, අපේ හිත නිරෝධයට බැසගන්නේ නැහැ, නිවනටපත් වෙන්නේ නැහැ. හරියට මේ සංස්කාර ධර්මයන්, එහෙම නැත්නම් මේ නාම රූප ධර්මයන් නැත්නම් හිත නිරුද්ධ වෙන විදිහට ඒ දිහා බැලුවොත් විතරයි අපිට මේ සංස්කාරයන්ගෙන් මිදිලා අපේ හිත විසංකාරගත වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මම මේ දේවල් බලනකොට ගොඩාක් වටිනා මතු නොවෙච්චි තොරතුරු තිබුණා. ඒකයි මම මේක ඉදිරිපත් කරන්න හිතුනේ. ඒ නිසා අපි මේක කතා කරලා ඊට පස්සේ මේකට අදාළ නොතේරෙන පූර්ව භාග ප්‍රතිපදාව පිළිබඳව, නාම රූප පිළිබඳව, භාවනාව ගැන පස්සේ අපි වෙලාවක කතා කරමු. ඉතින් ඒ නිසා මේ අනිච්චානුපස්සනාව කියන එක විමුක්ති මුඛ හැටියට පෙන්වන්නේ අනිච්චානුපස්සනාව විතරක් නෙවෙයි. අපි මේක පොදුවේ ගත්තාම අපිට මේකට කියන අනුපස්සනාව කියලා. අනුපස්සනාව ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. මොනවද ඒවා? අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්තානුපස්සනාව කියලා කොටස් තුනක් තියෙනවා. මේ තුන් අනුපස්සනාවට විමුක්ති මුඛ කියලා කියනවා. අනිච්චානුපස්සනාවෙන් කෙනෙක් භාවනා කරලා නිවන් දැක්කොත් අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා එකට හඳුන්වනවා. මොකද නিত্য සංඥාව අයින් කරලා යා නිවනටපත් වෙනවා. ඊට පස්සේ යමෙක් සංස්කාර ධර්ම මේ අපිට ආයතන 6ට හම්බෙන ධර්මයෝ දුක් වශයෙන් මෙනෙහි කරලා දුක් වශයෙන් බලලම එකේ කිසිම ප්‍රණීතියක් නැහැ කියලා දැකලා කෙනෙක් නිවනට සංස්කාරයන් අත්හැරුණොත් ඒකට කියනවා අප්පනීතානුපස්සනාව කියලා, දුක් වශයෙන් දැකලා. ඊට පස්සේ අනාත්ම වශයෙන් සත්වපුද්ගල භාවයෙන් ශුන්‍යයි, කාරකේ කරන්නෙක් මෙහෙවන්නෙක් නෑ, මේවා හුදු හේතුඵල ධර්මකින් හටගන්න ධර්මයෝ කියලා ඒ විදිහේ නුවණකින් අනාත්මය දැක්කාම මේ ලෝකයේ සියලු ධර්මයෝ ශුන්‍යයි කියන අදහසට පැමිණිලා නිවන් දකින කෙනා ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා කියනවා. අර දුකයි කියපෙකට අපනිහිත චේතෝ විමුක්තිය කියලා කියනවා. විමුක්ති මුඛ වශයෙන් මේවා තුනක් වශයෙන් සඳහන් කරාට භාවනා කරන කෙනාට නිවන් දකින්න මේ කාරණා තුනම අරන් යන්න අවශ්‍ය නැහැ. එක කාරණාවකින් දැක්කොත් එයාට අනිත් දේවල් පිළිබඳවද නුවණ හා අනත්තානුපස්සනාවෙන් දුක්ඛානුපස්සනාවේ යම් දුරුව යුතු කෙලෙස් ටිකක් තියෙනවා නම් ඒවත් අයින් වෙනවා. ඉතින් ඒ නිසා මේ අනිච්චානුපස්සනාව කියන එක විතරයි කතා කරන්නේ. ඒ අනුසාරයෙන් අනත්තානුපස්සනා දුක්ඛානුපස්සනා පිළිබඳවත් තමන්ට නුවණ ඇති කරගන්න පුළුවන්. මේකේ ඉදිරියට කතා වෙනවා. අනිච්චානුපස්සනාව කියන්නේ දැක්කොත් එයා කොහොමද දුක්ඛානුපස්සනාව අනත්තානුපස්සනාව දැක්කා වෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ අනිච්චානුපස් මේ තිලක්ෂණය කියන එක අපිට ඉතාම වැදගත් කාරණාවක්. ඉතින් මේ තිලක්ෂණය වැදගත් වගේම මේ සැබෑ වූ මේ අනුපස්සනා ලෝතුරා සම්බුද්ධ ශාසනයක විතරයි අපිට ලැබෙන්නේ. නමුත් මේ අබුද්ධෝපාද කාලවලත් මේ අනුපස්සනා තුනින් අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනා ගැන කතා කරනවා. බාහිර ශාසනවලත් කතා කරනවා අනිච්ච දුක්ඛ ගැන. ඉතින් මොකද සමහර විට අපි ධර්මයක් නොදන්න කෙනෙක් වුණත් මොන හරි දෙයක් කැඩුනොත් බිඳුනොත් අනිත්‍යයිනි කියලා කියනවානේ. ඒ වගේ මොන හරි දුකක් කනගාටුවක් ඇදුනොත් ඔහොම තමයි දුකයි මේ නැත්. ඒ නිසා ශෝක පරිදේව දුක්තුම්නස් එනකොට අහෝ දුකයි දුකයි කිය කියා පොළොවේ අත්ගගා ඔළුවේ අත්ගගා සමහර වෙට කෙස් විසුරුවාගෙන එහාට මෙහාට දුවනවා මේ දුකයි දුකයි කිය කියා. ඉතින් එහෙම ඒ විදිහේ මේ බාහිර ශාසනවලත් ධර්මය නොදන්න අයත් මේ අනිච්ච දුක්ඛ ගැන මේ යම් යම් වචන කියනවා කතා කරනවා. නමුත් ඒව හැබැයි සැබෑ අනිච්චානුපස්සනාව සැබෑ දුක්ඛානුපස්සනාව නෙවෙයි. ඉතින් ඒ නිසා මේ මේකේ ওই පත්‍රිකාවක තියෙනවා මේ අනිච්චානුපස්සනාව කියන එක එක නෙවෙයි අමතර එකක් දීලා තියෙනවා. ඒකේ දෙවනි පිටුවේ 271 වෙනි පිටුවේ තියෙනවා අනත්ත ලක්ෂණම් පඤ්ඤාපනස්සහි අඤ්ඤස්ස කස්සචි අවිෂයෝ සබ්බඤ්ඤි බුද්ධානමේව විෂයෝ. දෙවනි පිටුවේ තියෙන මේ වෙනත් පත්‍රිකාවක් පොඩි එකක් දුන්නා ඒකේ. ඒව මේතං අනත්ත ලක්කණං අපාකටං තස්මා සත්තා අනත්ත ලක්කණං දස්සෙන්තෝ අනිච්චේවා දස්සෙන්ති දුක්ඛේවා දස්සෙන්ති කියලා. ඒ කියන්නේ අනත්ත ලක්කණං පඤ්ඤපනස්සහි අඤ්ඤස්ස කස්සචි අවිසෝ. මේ අනාත්ම ලක්ෂණයන්ගෙන් අනාත්ම ලක්ෂණේ පැනවීම බාහිර ශාසනයේ කිසි කෙනෙකුට විශේෂයක් නෙවෙයි. අර වගේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණයන් පිළිබඳව කතා කරත් හැබැයි මොනවා හරි දෙයක් කැඩුනා හම්බිනුවාම අනේ අනත්තං කියලා කියන්නේ නැහැ. අවෝ දුකයි කියලා අනිච්චයි කියනවා මිසක් අනත්තයි කියන වචනේ කියන්නේ නැහැ කවුරුත්. ඒ හේතුව මේ අනත්ත ලක්ෂණ බුදුරජාණන් වහන්සේලාගේ නුවණට විස්තරයක් විෂය වෙන එකක්. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේගම විෂයක්. ඒව මේතං අනත්ත ලක්ෂණ අපාගත. ඉතින් මේ අනාත්ම ලක්ෂණය අප්‍රකට නිසාම තස්මා සත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණන් දස්සෙන්තෝ අනාත්ම ලක්ෂණය දක්වනකොට අනිච්චේවා දස්සෙන්ති දුක්ඛේවා දස්සෙන්ති අනිත්‍ය කියන එක මතු කරගෙන ඒ අනුසාරයෙන් හෝ දුකයි කියන සංස්කාරයෝ දුකයි කියලා මතු කරගෙන ඒ අනුසාරයෙන් හෝ මේ අනාත්ම ලක්ෂණය දක්වනවලු. ඒ හේතුව මේ අනත්ත කියන එක අප්‍රකට නිසා. ඒක මේකේ විස්තර වශයෙන් තියෙන අනත්ත ලක්ෂණය පැනවීම දේශනා කිරීම අනෙක් බාහිර කෙනෙකුගේ කටයුත්තක් නොවේ. සබ්බඤ්ඤුත බුදුරජාණන් වහන්සේගම විශේෂේත්‍රයක් වේ. මෙලෙස මේ අනත්ත ලක්ෂණය ප්‍රකට නොවේ. එම නිසාම බුදුරජාණන් වහන්සේ අනත්ත ලක්ෂණය දේශනා කරන විට අනිච්ච ලක්ෂණ මාර්ගයෙන්ද දුක්ඛ ලක්ෂණ මාර්ගයෙන්ද අනිච්ච දුක්ඛ ලක්ෂණ වශයෙන්ද ගෙනහැර දක්වන්නේ. මෙලෙස දැක්වීමේදී බාහිර ශාසනයේ පුද්ගලයන්ටද ප්‍රකටව වටහාගෙන විස්තර කළ හැකි වන්නේ යයි කියන අනිච්ච දුක්ඛ ලක්ෂණයන් අදහස් නොවේ. එතකොට මේ කියන්නේ අර ඉස්සරලා කියපු ඒ දේවල් ගැන නෙවෙයි. ඒවවනාහි සම්මුති පඤ්ඤප්ති හා බැදී. ඒ අනිත්‍යයි දුක්ඛයි කියලා කියන කෝපයක් බිඳුනා, කලයක් බිඳුනා වගේ දෙයකදී අනිත්‍යයි කියලා කියන්නේ මේ සතර මහා ධාතු දැකලා නාම රූප දැකලා නෙවෙයි. සම්මුතිය පදනම් වෙලා තමයි ඒ අනිත්‍යයි කියලා කියන්නේ. එබැවින් නියම අනිත්‍ය ලක්ෂණ ඒවා නොවේ. මරණාසන්න අවස්ථාවේදීද අනිත්‍යයයි දැන ගැනීමද එම ඕලාරික අනිත්‍ය ලක්ෂණයම දැනගනි. අර පුද්ගලයෙකුගේ අනිත්‍ය ලක්ෂණය වගේ තුවාල වීමක්, පයේ උලක් ගැනීම ආදී නොයසියකි දුක්ඛ ලක්ෂණයක් ආවහම සාමාන්‍ය පුද්ගලයාට මේ පරමාර්ථ ධර්ම ස්වභාවයන් ලෙස වැටහෙන්නේ නොවේ. මේ පුද්ගල පඤ්ඤප්තිය හා බැඳීගෙනම මට දුකයි මට රිදෙයි යන ලෙසට ප්‍රකටයි. එබැවින් විපස්සනා ඥානයන් මගින් දත යුතු පරමාර්ථ රූප නාම සම්බන්ධයක් නැත. එතකොට ඒවට මේ අර නාම රූප කිසිම සම්බන්ධයක් නැහැ. ඒවා සත්වයාන පඤ්ඤප්තිය හා සම්බන්ධ වෙලාම ඒවා ඒ විදියට කතා කරනවා දුකයි කියලා කියනවා. එබැවින් නියම දුක්ඛ ලක්ෂණේ නොවේ. මෙලෙස විපස්සනා ඥාණයෙන් දත යුතු නියම අනිච්ච දුක්ඛ ලක්ෂණයන් නොදැන සිටි බැවින් සරබංගු වැනි බාහිර සාසනික ආචාර්යයන්ටද නියම අනිත්‍ය ලක්ෂණය දැනගත නොහැකි. බෝසතාණන් වහන්සේ සරබංගු කියලා ඉතා උග්‍ර තපස් රකින ධ්‍යානලාභී අෂ්ටසමාපත්තිලාභී ඒ එක කාලෙක උන්වහන්සේලාට වුණත් මේ අනිච්ච දුක්ඛ කියන එක සැබෑ පරමාර්ථ ධර්මයේ අහුවෙලා නෙවෙයි ඒ අහුවෙලා තියෙන්නේ. ඒ නිසාම මේ සැබෑ තිලක්ෂණේ අහුනොත් මේ කට්ටිය මේ සසර යන්නේ නැහැ කිසි කෙනෙක් නිවන් දකින. අන්න ඒ නිසා ඉතින් යට දැක්වුණු අංගුත්තර පාළි අට කතා මගින් කියවුණු කතාව වනාහි විපස්සනා ඥානයන් මගින් පමණක් දක හැකි වූ දත හැකි වූ හුත්වා අභාව හටගෙන වහා නිරුද්ධ වන්නේ උද්දයබ්බය පටි පීලන අවසවන අවසවනාකාර කියලා කියන්නේ අර උඩින් කියපු අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන කාරණාව කිව්වේ ඒ අනිත්‍යයි කියලා කෙනෙක් කියන්නේ හටගෙන නිරුද්ධ වෙන බව දැනගෙන. යමක් හටගත්තා නම් ඒක පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගෙන. ඒ වගේම මේ ස්කන්ධයන් හැම වෙලාවෙම ඇතිවීම නැතිවීම දෙකින් පෙළෙනවා. වෙනස් වීම නිසා වේදනා දුක්ඛතාවයන් උපදිනවා. ඒ නිසා මේ හැම වෙලාවෙම මේ නාම රූප ධර්මයන් නිසා පෙළීමට පත් වෙනවා කියලා හෝ දැකගෙන, ඒ කියන්නේ දුකයි කියන එක අවසවනාකාරෝ කියලා කියන තමන්ගේ වසඟේ නොපවතින තමන්ගේ කැමති ආකාරයට පවත්වන්න බෑ කියලා මෙන්න මේ ආදී වශයෙන් දැනගෙන කෙනෙක් අනිත්‍යයි දුකයි අනත්තයි කියලා කියනවනේ ඒක ගැනයි අර මුලින් කිව්වේ සැබෑති ලක්ෂණය කියලා. එතකොට මේ නියම ලක්ෂණ තුන තුලින් එකක් දැනගත්තේ නම් ඉතිරි ලක්ෂණ දෙකද දැනගත හැකි වන්නේ. එබැවින් සමෝහ විනෝදනී අට කතාවල අනත්ත ලක්ෂණේ අනිච්ච දුක්ඛ ලක්ෂණයන් මාර්ගයෙන් දේශනා කරන බවට විවරණය කරයි. මෙලෙස දැක්වීමේදී අනත්ත ලක්ෂණේ වටහා ගැනීම සඳහා අනිච්ච දුක්ඛ ලක්ෂණය විපක්ෂණාවෙන් දත යුතු නියම ලක්ෂණයන් වෙත් අනත්ත ලක්ෂණේ මෙන්ම මේවා දැන ගැනීම දුක්සර වේ. අර අනත්ත ලක්ෂණය වගේම සැබෑ අනිච්ච දුක්ඛ ලක්ෂණය දැන ගැනීමටත් අමාරුයි. ඉතින් අනත් ඒකේ ඒකෙම මේ මූල ටීකාවේ ඒක පිළිබඳව තොරතුරක් කියනවා. අනත්ත ලක්ෂණම් පඤ්ඤපනස්ස අඤ්ඤේස අවිසයත්තා අනත්ත ලක්ෂණා දීපකාණං අනිච්ඡං දුක්ඛං අනත්ත ලක්ෂණං පඤ්ඤාපනස්ස අවිසයතා දස්සිතෝ. අරකම තමයි මේ නැවතත් කියන්නේ. ඒවං පන දුප්පඤ්ඤපනා ඒතේසං දුරුට්ටානතාය හෝති කියලා කියනවා. ඒකේ විග්‍රහය තියෙනවා. අනත්ත ලක්ෂණ පඤ්ඤාපනස්ස කියලා කියන අනත්ත ලක්ෂණේ පැනවීම දේශනා කිරීම අඤ්ඤේස අවිසයත්තා බුදුරජාණන් වහන්සේගේ බාහිර වූ කෙනෙකුට විශේෂ ශ්‍රේයක් නොවේ. අනත්ත ලක්ෂණයේ දීපකාණං අනත්ත ලක්ෂණයේ දක්වන අනිච්ච දුක්ඛ ලක්ෂණං නියම අනිච්ච ලක්ෂණේ නියම දුක්ඛ ලක්ෂණ යන මේවා පඤ්ඤා පනස්ස පැනවීම දේශනා කිරීම අවිසයත බුදුරජාණන් වහන්සේගෙන් පරිබාහිර පුද්ගලයන්ගේ ශේස්ත්‍රයක් නොවන නිසා දස්සිත අටකථාචාර්යයන් වහන්සේලා ඒ නිසා තමයි මේ ටීකාවෙන් කියන්නේ ඒ අටකථාචාර්යන් වහන්සේලා කියන්නේ ඒවන් දුප්පඤ්ඤ පන මේ මෙලෙස දැන ගැනීම දැක්වීම ඉතාම දුෂ්කරයි අමාරුයි ඒ තේසං එම නිසා මේ තිලක්ෂණය දුරුට්ටානත්තාය ඥානෙහි ප්‍රකට වීම දුක්සර බව නිසාම මේවා මේ අනිත් අයට අවිෂයයි කියලා කියන ඉතින් ඒ වගේම මේකේ තවත් අටකථාචාර මේ ටීකාවක සඳහන් වෙනවා නහි ගටබේද කණ්ඨක වේදාදි වශයෙන් ලබ්බමාන අනිච්ච දුක්ඛතා සත්තානං ඒකාන්තතෝ අනත්තාදිගම හේතු හොන්ත. එතන කියන්නේ මේ අර ඉස්සරලා කියපු එකම තව ටිකක් මේ ටීකාවල විවරණය කරනවා. නහි ගටබේද කණ්ඨක වේදාදි වශයෙන් කියලා කියන්නේ කලයක් බිදුනා කකුලේ තුවාලයක් ඇනුනා ආදී වශයෙන් මේ දේවල් දැකීමෙන් අනිච්ච දුක්ඛ අනාත්තතා අනිච්ච දුක්ඛ අනාත්මය තුලින් ඒකාන්තතෝ ඒවා තුලින් ඒකාත්ව වශයෙන් අනත්ත ලක්ෂණය දැනගැනීමට පුළුවන් කමක් නැහැ. දැනගන්නව නම් දැනගන්නේ කොහොමද? පච්චය පටිපදා මේ කියන මේ අපිට හම්බෙන සියලු නාම රූප ධර්මයන් ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. කෙනෙක් පුද්ගලයෙක් නිර්මාණය කරපු දේවල් නෙවෙයි. මේවා හේතුඵල ධර්මකින් හටගත්තු දේවල් කියලා දැකීමෙන් අභින්න සම්පීලනාදි වශයෙන් නිතර නිතර මේවා වෙනස් වෙනවා, විපරිණාමයට පත් වෙනවා, විකාරයට පත් වෙනවා කියලා දැනගැනීමෙන් පණ ලබ්බමාන ඒ විදිහට දැනගැනීමෙන්ම මේක දැනගන්න පුළුවන්. චක්කාදී කම්මාදී මහාභූතානි පච්චේ පටිබද්දා උත්තානි කියන්නේ අපිට රූපයක් පේනකොට ඇහත් සතර මහා ධාතුත් ඊට පස්සේ කර්ම අවිද්‍යා තණ්හාදී මේ නොයේ ප්‍රත්‍යයන් නිසා මෙහෙම අපිට දැකීම ඇහිම මේ දේවල් වෙනවා කියලා මේ විදිහේ හේතුඵල ධමකින් මේ දේවල් හටගන්නවා. ඒ නිසා හේතු නැතු වෙනකොට නැතු වෙනවා කියලා දැකලම මේ තිලක්ෂණය මතු කරගන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. එතකොට මේ මම මුලින් මේ නියම මාතෘකාවට යන්න ඉස්සරලා මේ අනිච්චානුපස්සනාව කියලා කියන්නේ හැම එකෙකම ටීකාවලින් අටකතාවලින් විස්තර කරේ අනිච්චයි කියලා අපි මෙනෙහි කරනවා නම් බලනවා නම් ඒ බැලිය යුත්තේ සැබෑ වශයෙන් මේ වගේ ඇතිවීම නැතිවීම දැකලම හේතුඵල ධම දැකීමෙන් අනිත්‍යයි කියන නුවණ ඇති කරගන්න ඕනේ මිසක් නැත්තම් අපි භාවනා කරනකොට වුණත් ඒ අපිට එන සිතුවිලි අරමුණු ඔස්සේ සම්මුතියට කලවම් වෙලා බැලුවට මේ අනුපස්සනාව වැඩෙන්නේ නැහැ කියන එක තමයි එතනින් අපිට මේ හැම එකකින්ම වටහලා දුන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නියම අනිච්චානුපස්සනාව කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි බලමු. ඒක අර පළවෙනි අනිච්චානුපස්සනාව කියන පත්‍රිකාව කියනවා. ඒක තියෙන අය බලාගන්න. නාම රූප සංඛාරයන් ඒ වාගේ ස්වභාව ලක්ෂණ වශයෙන් ප්‍රත්‍යවස්සව දැනගැනීමෙන්ම ඒ වාගේ අනිත්‍යතාව දැනගත හැකි වන්නේය යන අදහසින් අනිත්‍ය අනුව භාවනා කරන ක්‍රමය අනිච්චානුපස්සනා ඥානය නම් වේ. මෙතන අනිච්චානුපස්සනා ඥානය කියලා කියන්නේ මොකද්ද? නාම රූප සංස්කාරයන්. එතකොට මේ නාම රූප ධර්මයන් කෙවල් දොරවල් යානවන සත්පුද්ගලියෝ නෙවෙයි. එතකොට එයාට හම්බෙන්නේ නාම රූප ධර්මයන්. මේ නාම රූප ධර්මයන් ඒවායේ ස්වභාව ලක්ෂණ වශයෙන් ප්‍රත්‍යක්ෂව දැනගැනීමෙන් ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ මේ නාම රූප ලක්ෂණයන්ගේ කොටස් දෙකට බෙදනවා. සාමාන්‍ය ලක්ෂණ හා ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාව ලක්ෂණ කියනකොට ඒ ස්වභාවය කියන්නේ ඒ ඒ නාම රූප ධර්මයන්ට ආවේනික ලක්ෂණය. ස්වභාව ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ ඒ හැම නාම රූප ධර්මයකටම පොදු ලක්ෂණය. එතකොට අපි කියමුකෝ අපි මේ කෝපය කියන එක අපි රූප වශයෙන් දැක්කොත් අපි ඒක අපි එක් ආකාරයකින් දකිනවා මෙතන තියෙන පඨවි ධාතු සමූහයක් කියලා. තවත් ආපෝ තේජෝ ආයෝ උපාදාය රූප හා සමග එක් වෙච්චි පඨවි ධාතු උස්සන්න වූ රූප කොටසක් යම් ආකාරයකට අවකාශය තුල රාසි වෙලා තියෙනවා. ඒකට ලෝකය අපි කෝපය පීරිසිය කියලා නම්ගොත් පනවනවා. එතකොට මේ ස්වභාව ලක්ෂණය කියලා කියන්නේ ඒ පඨවි ධාතුව ගත්තාම රූපය කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හැටියට සැලකුත් පඨවියේ තියෙන ඒකටම ආවේනික ලක්ෂණය. ඒකට කියනවා එයාගේ ස්වභාව ලක්ෂණය කියලා. ඒක කවදාවත් ආපෝවට අදාළ නැහැ. තේජෝවට, වායෝවට, හිතට, වේදනාවට ඒක අදාළ නැහැ. එනම් පඨවියේ ස්වභාව ලක්ෂණය මොකද්ද? තද ගතිය, බර ගතිය, රළු ගතිය, සැහැල්ලු ගතිය, බර ගති, රළු ගති, කර්කස ගති, සැහැල්ලු ගති, සියුම් ගති, මේ ඔක්කොම පඨවියේ ලක්ෂණ. ඒ පඨවියේ තියෙන අඩු වැඩි කී මත අනිත් ධාතුන්ගේ ඒකට ඇති බලපෑම මත මේ පඨවි ලක්ෂණයේ තියෙන නානත්වයක් තියෙන. හැබැයි ඔක්කොම ඒ තද ගතිය ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ නිසා ආපෝ වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. තේජෝව දවන තවන ස්වභාවයෙන් යුක්තයි. වායෝව චලණය වන, හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මේ විදිහට දැන් හිත ගත්තොත් හිත අරමුණු දැනගැනීමේ ස්වභාවයෙන් යුක්තයි. වේදනාව ගත්තොත් අරමුණ විඳීමේ ස්වභාවය, ස්පර්ශය ගත්තොත් අරමුණ හා හැපීමේ ස්වභාවය කියලා මෙන්න මේ විදිහට ඔවුනොවුන්ට ආවේනික ලක්ෂණයන් ඉස්සරෝම මතු කරගෙන ඒවා ඉස්සරෝම අපි මතු කරගන්න ඕනේ. දැන් භාවනා කරනකොට මේ භාවනාවේ අපි මේ නිවන් දකින වැඩපිළිවෙල ගත්තාම මේ නිවන් දකින වැඩපිළිවෙල ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසාන කල්යාණ කියලා කොටස් තුනකට බෙදුවොත් මේ විපස්සනා මාර්ගයේ විතරක් ඒ විපස්සනාවේ මුල මොකද්ද? නාම රූප වෙන් කර ගැනීම නුවණ. ඕක තමයි මුල. ඕක මම නාම රූප පරිච්ඡේදඥානය, පච්චේ පරිග්‍රහඥානය කියන්නේ මේක විදර්ශනා භූමියයි. මේක තමයි අපි හැම යෝගාවචරයෙක්ම, හැම භාවනා කරන කෙනෙක්ම මේ කාරණාව පළමු කොටම සපුරාගත යුතුයි කියන එක මම ඉස්සරලා ආපු දේශනාවල ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැවත මම සිහිපත් කරන්නේ භාවනා කරනවා නම් එයාගේ ඉහළ මේ අනුපස්සනාවන් වලට උද්‍යබ්බේ ඥානය, බංග වෛතුපට්ඨාන ආදී මේ ඥාන වැඩෙන්න නම් එයාගේ මූලික ඥානය වෙන මේ නාම රූප දෙක වෙන් කර ගැනීම නුවණ ඇති කරගෙන තියෙන්න ඕන. ස්වභාවයෙන් අපිට මේවා නාම රූප ඇටියට පෙනෙන්නේ. ඒ නිසා තමයි අපි මේවා මතු කරගන්නේ. අපිට පේන්නේ සම්මුති දේවල්. මේ නාම රූප ධර්මයන්ට තමයි ලෝකයා මේ පැනවීම කරලා තියෙන්නේ. කෝපය, වටාපත, මේසේ, ඔරලෝසුව කියලා මේ පැනවීම කරලා තියෙන්නේ මොනවටද? රූප ධර්මයන්ට. ඒ රූප ධර්මය අපිට දැන් කෝපය කියන එක පේන්නේ නැහැ රූප ධර්මයක විතරක් තනියෙ නේද? ඒක පේන්න නම් නාම ධර්මයන් ඕනේ. එතකොට මේ නාම රූප දෙක එහෙම නැත්නම් හිතත් සිතුවිලිත් ඒකට අරමුණු වෙච්චි නාම ධර්මත් කියන මේ ධර්මතා ටික එකතු වුණාන් පස්සේ තමයි අපිට යමක් පේන්නේ, ඇහෙන්නේ, දැනගන්නේ, මේ සිද්ධි වෙන්නේ. හැබැයි අපි මේ නාම රූප හට ගන්නවා, මේවා ඇති වෙනවා නැති වෙනවා කියලා දන්නේ නැහැ. ඒවට ලෝකයා පනවලා තියෙන සම්මුතියටම හුරු වෙලා දැන් අපිට නාම රූප හටගත්තත් පේන්නෙම මේ සම්මුති දෙයක්. ආන්නේ නිසා මාර්ගඵලයන් වල අමාරුම ඵලය මොකද්ද? සෝවාන් වෙන්නනේ. ඒ වගේම තමයි මේ විපස්සනා ඥාන වැඩපිළිවෙලේ අමාරුම එක තමයි මේ නාම රූප දෙක වෙන් කර ගැනීම. මේ නාම රූප දෙක කොච්චර බැලුවත් මුලින් මේ සම්මුතියට ගැට ගැහිලාමයි හම්බෙන්නේ. සම්මුතියට යට වෙලාමයි බැලෙන්නේ. ඒක නිසා නැවත නැවත මේවා බල 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 මේවා වෙන් කරලා හඳුනගන්නම ඕන. දැන් මම ඔයිට ඉස්සලා අහත ඇති මේ ප්‍රශ්නේ, අපි මේ කෝපය කියන එක දැන් ওই වෙන් කර ගැනීමේ නුවණදී මේ කෝපය කියන එක නාම රූප දෙකට වෙන් කරගන්නේ කොහොමද? කෝපේ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද කියලා හෙවොත් මොකද්ද කියන්නේ? කෝපේ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද කියලා අහනවා. දැන් අපිත් කෝපේ දැනගන්නකොට අපිට මේ මේ දෙකම එකතු වෙලා තමයි දැනගන්නේ. මම එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. කෝපේ කියලා වෙනම ගත්තොත් ඒ රූපය. මොකද්ද කියන්නේ? ඈ? විහිත් නැත්. කෝපටත් හොඳයි නිස්සබ්දව ඉන්නේ. මේ මෑණියුරු කියන්නේ දෙකම නෙවෙයි. ද? දෙකම නෙවෙයි. එතකොට දැන් රූප ධර්මයක් කිව්වොත් අපි රූප කියලා කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. අපි ඒක විතරක් ගමුකෝ. එතකොට මේ සතර මහා ධාතු තමයි. එතකොට කෝපේ කියන එක ගත්තොත් අපි කෝපේ කියන්නේ පඨවි ධාතුවද? ආපෝ ධාතුවද? තේජෝ ධාතුවද වායෝ ධාතුවද? ඔය හතරෙනි රූපකය. එතකොට හතරම එකතු වුනහම කෝප්පේ. ඈ? කෝප්පේ නේද? ඒ නිසා තමයි රූප ධර්මයක් නෙවෙයි. නාම ධර්මයක් කිව්වොත් නාම ධර්ම මොනවද අපි ස්කන්ධ වශයෙන් ගත්තොත් වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට කෝපේ කියන්නේ වේදනාවද සංඥාවද සංකාරයේද විඥාණයද? එකක්වත් නෙවෙයි. ඒ ඔක්කොම එකතු වුණාම කෝපේ හැදෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මේක පඤ්ඤාප්තියෙන් අපි රූපයක් වෙන් කරලා ගන්න එක හරි අමාරුයි. හරි අමාරු දෙයක්. මම මේක නැවත කිව්වේ මේවා අපිට හොඳට හදවත්වලට දැනෙන්න ඕනේ. රූපය කියලා කියන්නේ කෝපය නෙවෙයි. අපි ධාතු වශයෙන් බලනකොට කෝපය කියන එකෙන් මිදෙන විදිහටම බලන්න ඕනේ. එහෙනම් අපි රූපය ගැන කතා කරනවා නම් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බං රූපං. සියලු රූප කියන්නේ මොනවද? චතුන්වංච මහා භූතං උපාදාය රූපං තං රූපං. සතර මහා ධාතුවත් ඒ සතර මහා ධාතුව හා සම්බන්ධ වෙලා ඉපදුණු යම් වර්ණ ගන්ධ රසෝජාදී උපාදාය ටිකක් තියෙනවා නම් මේ සියල්ල විතරයි රූපේ කියන්නේ. දැන් අපි රූප කියනකොට ඔයින් තොරව අපිට රූප හම්බෙන්න බෑ. ඔයින් තොරව හම්බෙන්න පුළුවන් මොනවද? සම්මුති. සම්මුති හම්බෙන්න පුළුවන්. කෝප්ප, ගෙවල්, දොරවල්, යාන, ආන, වටාපත් මේවා හම්බෙන්න පුළුවන්. හැබැයි මේ හැම තැනකම තියෙන මොනවද? අර කියපු සතර මහා ධාතු හා උපාදාය රූප. අන්න ඒක තමයි මුලින්ම මතු කරගන්න. භාවනා කර කර අපි පිළිකුල් භාවනා හෝ ධාතු කර්මස්ථානින් මේ ආයතන හය හරහා අපිව මුලා කරන දේවල් තුල ඒ කෝපේ කියන අදහසට යන්නේ නැතුව මේ සතර මහා ධාතුවක් යම් ආකාරයකට ආකාශයේ අසුරාගෙන ඇහිරිලා තියෙනකොට අපි ඒකට ලෝකයේ මේ නම් පනවනවා කියලා මේ විදිහට ඒක දැන් දන්නවා. දැන් ඕක දැනුම විතරයි. මේක නුවණක් වෙන්න නම් මේක අපිට ඇහැට ගැටෙනකොට ඒ නුවණ එන්න ඕනේ. එහෙම ආවේ නැතත් අපිට ඇහැට ගැටෙනකොට කියන එක නෙවෙයි යෝගාවචරයේගෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට කෙනෙකු කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් ආවොත් එහෙම නැත්නම් යමක් කෙරෙහි අපි කිමුකෝ මේක එකපාරම වැටලා බිඳුණා. බිඳෙනකොටම අයියෝ කෝපෙ බිඳුනා කියලා අදහස එනවා. හැබැයි ආව ගමම්ම ආපහු අපිට හිතෙනවනේ මේ මෙතන මේ රූප ධර්ම ටිකක් නාම ධර්ම ටිකක් නාම ධර්ම ටිකක් නෙවෙයි මේ සතර මහා ධාතු රූපයක් විපරිණාමයටපත් වුණා කියන එක. අපිට තරහක් එනකොට දැන් මං පුද්ගලයෙක් කියලා එනන් තරහ ගත්තේ. ඒ ද්වේෂය තමන් තුළ එනකොටම කෙනෙකුට පුළුවන්කමක් තිබුණොත් මං දැන් තරහ ගන්නේ පටවියට තරහ වෙන්නද? ආපෝවට තේජුවට වායුවට බයින්නද? ඉතින් තියෙන්නේ ඒ ටිකනේ කියලා. මෙන්න මේම සිහි කිරීමේදී එයාගේ වහාමර ද්වේෂය නැති වෙලා යනවන දුරු වෙලා යනවන අන්න යාට තියෙනවා මේ පඤ්ඤප්තිය අයින් කරගෙන සම්මුතිය අයින් කර ගැනීමේ වෙන් කරගත්තු නුවණ තියෙනවා. අන්න ඒක තමයි මේ අපි මේ විපස්සනාවෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නේ. මොකද ඇහැට ගැටෙනකොටම මේ කිරාවටන එක නවත්තන්න එහෙම කෙනෙකුට මුලින් පුළුවන්කමක් නැහැ. පුද්ගලයා කියන අදහස එනවා. අවිල්ලා අපිට ද්‍රලුව තේරෙනවා එකේ කෙලෙසයක්. අන්න කෙලෙසේ ගලව ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මානසිකාරයක. හැබැයි ඒකද සමහර දේවල් තියෙනවා. ඉතින් අයෝනිසෝ මානසිකාරයෙන් බොහෝ විට ගිහාම මේවා අයින් කරගන්න අමාරු. ඉතින් ඒ නිසා දැන් අපි කියමු මේ කෝපය කියන එක රූප ධර්මයක්. ඒ වගේ මේ කෝපය කියන එක මේ රූපේ ගැටුනේ අපිට කොහාටද? චක්කු ප්‍රසාදයට. ප්‍රසාදේ මොකද්ද? ඒකත් නාම ධර්මයද රූප ධර්මයක්ද? ප්‍රසාදය වෙනත් විදිහකට නම් නාමයක්. චක්කු ප්‍රසාදය. ප්‍රසාදය කියන එක මම නම නෙවෙයි කිව්වේ. ප්‍රසාදය කියන පරමාර්ථ ධර්මය දැන් අරකින් ගන්න එපා. දැන් ටිකක් බය කියන්නේ නෑ. දැන් මේ ප්‍රසාදය කියන එක අපි කියන්නේ ප්‍රසාදය කියලා රූපයක් තියෙනවා. දැන් ඒකට අපි මගේ ඇහැ කියලා කියනවා. මම මේ මගේ ඇහැ කියන එක නෙවෙයි, ප්‍රසාද කියන රූපයක් තියෙනවා. එතකොට ප්‍රසාද කියලා දැන් පටවිය කියන එක රූපයක්. හැබැයි කෝප්ප රූපයක් නෙවෙයි, පටවිය රූපයක්. මම පටවිය රූපයක්ද නාමයක්ද කියලා ඇහුවොත් ඔව් රූපයක්. එහෙම කියන්න පුළුවන්. ප්‍රසාදේ රූපයක්ද නාමයක්ද කියලා ඇහුවොත් ප්‍රසාදේ රූපයක්. එහෙනම් එතකොට ඒ කෝප්පය කියන ඒ පටවි ධාතු මේ රූපය වර්ණ රූපය ගැටුනේ කොහාටද? චක්කු ප්‍රසාදයට. ප්‍රසාදයට දැනගන්න පුළුවන්කමකුත් නැහැ මේ කෝප්පේ කියන නේ. එහෙනම් ඒකත් රූප ධර්මයක්. ඒ නිසා මේ පෙනීම කියන එක ඇති උනේ කුමක් නිසාද? නාම ධර්ම නිසා. ඒකෙන් මේ අරමුණ දැකීමේ කෘත්‍ය කරන්නේ මොකකින්ද? නාම ධර්මයන් වලින්, වේදනා සංඥා සංකාර විඥාන වලින් මේ පෙනෙන බව සිද්ධ කරන්නේ මොකෙන්ද? ওই නාම ධර්මයන්. විඥානේ. විඥානෝ චක්කු විඥාණයෙන් කියලා අපි කියනවා. විඥාණයෙන් තමයි මේ දර්ශන කෘත්‍ය පෙනීම කරන්නේ. හැබැයි ඒ හිතට පුළුවන් කමක් නැහැ මේක කෝප්පයක් හෝ නිල් පාට කළු පාට රතු පාට කියලා වෙන් කරගන්න හැකියාවක් ඒ හිතට නැහැ. හැබැයි පේනවා. හැබැයි පෙනෙන දේ මේ පාට වෙන් කරලා හඳුනාගන්නේ සංඥාවෙන්. එතකොට අපිට මේ රූපය අනිත් ධර්ම වලින් වෙන් කරලා හඳුනාගන්නේ, මේ හඳුනාගන්නවා කියන්නේ ඒක සංඥාව කියලා කියනවා. එතකොට මේ පෙනෙන රූපය තුල යම් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීමක් තියෙනවා. සමහර දේවල් වල විඳීම අප්‍රකටයි, සමහර දේවල් වල ප්‍රකටයි. ඉතින් ඒකනොත් මේ චක්කු විඥාන කියන අවස්ථාවේ විඳීම උපේක්ෂාසහගතයි. නමුත් මේ ඔක්කොම මේ මනෝවිඥානෙත් මේවා ගැට ගහලා ගත්තාම මේ වගේ අපිට සැපදු පේනවා. නමුත් ස්වභාවයෙන්ම මේ පෙනෙන ඉස්සරෝම අත්දැකීම උපේක්ෂාසහගතයි. එතකොට මේ උපේක්ෂා වේදනාව අප්‍රකටයි. ඒ අප්‍රකටයි කියන්නේ හරියට අපි කියමුකෝ ඔකට උපමාවක් පෙන්වනවා මේ උපේක්ෂා වේදනාව පිළිබඳව. දඩයක්කාරයෙක් මුවෙකුට වෙඩි තියලා මුවා පැනලා ගියා. පොත්වල සඳහන් වෙනවා. දැන් මේ ලේපාර දිගේ මුවාගේ ලේපාර දිගේ දඩයක්කාරා ගියාම ඊට පස්සේ අපි කියමුකෝ ලේපාර නැති වුණ අඩිපාර දිගේ ගියා කියලා. අඩිපාර තමයි ගැලපෙන්නේ, ලේපාර නෙවෙයි. ඊට පස්සේ මේ මුවා ගල් තලාවක් මැදින් ගිහිල්ලා එහා පැත්තට යනවා. දැන් ඊට පස්සේ අඩි ඒ දඩයක් කරුට ගල්තලාවට යනකම් මුවා හොයාගෙන ගියා. එතනින් පස්සේ අප්‍රකටයි. දැන් එයා හොයාගන්නේ කොහොමද? ගියපු පැත්ත. හැබැයි හොයාගෙන යනවා. දඩයක් කාරු ඉන්නවා නම් කවුරු හරි කියන්න පුළුවන්. මේ කරන්නේ ගලෙන් එහා පැත්තේ බලනවා අඩිපාර. ගලේ එහා පැත්තේ අඩිපාර බලලා එයා තීරණ කරන මුවා මෙතන ඉඳන් මේ විදිහටයි ගල දිගේ ගිය කියලා එහා පැත්තයි මෙහා පැත්තයි අනුසාරින් ගල දිග ගියපු පාර හොයාගන්න පුළුවන්. නුවණක් ඇතිකම්. අන්න ඒ වගේ මේ උපේක්ෂා වේදනාව කියන එක, සැප වේදනාව, දුක් වේදනාව කියන එක අනුසාරයෙන් උපේක්ෂා වේදනාව මතු කරගන්න. මතු කරගන්න. කියන්නේ දැන් අපිට උපේක්ෂාව කියන එක ප්‍රකට නැතත් නමුත් මෙතන විඳීමක් තියෙනවා. අරමුණේ මධ්‍යස්ථ බව වශයෙන් විඳීමක් තියෙනවා කියලා දැනගන්න. ඉතින් ඒ වගේ මේ දැකීම තුල අරමුණු රසේ විඳ ගන්නා ස්වභාවයෙන් යුත් වූ වේදනාවක් තියෙනවා. ඒක විඳීම කියනවා අපි, වේදනාව. ඊට පස්සේ මේ අරමුණ මට පේන්න නම් මේ අරමුණ බැලීමේ චේතනාවක් අවශ්‍යයි නේ. දැන් අපිට මේ ගොඩාක් තිබුණාට අපිට මේ බොහෝ දේවල් වලින් අවශ්‍ය අරමුණ බලන්න නම් ඊට යොමු කරන චේතනාව අවශ්‍යයි. අන්න ඒ වගේ අපිට මේ ආයතන 6ට එකවර අරමුණු 6ක් දුන්නොත්, රූපේකුත් දෙනවා, සද්දේකුත්, ගන්ධේකුත්, රසේකුත් දුන්නත් 6ම ඇහෙනවද? 6ම ඇහෙන්නේ නැහැ. එකයි ඇහෙන්නේ. ඇයි ඒ? අපේ අදහසට අනුව ඒ දේ විතරයි ඇහෙන්නේ. සද්දේ නම් අහන්න ඕනේ මගේ චේතනාව තිබුණේ. කොච්චර අරමුණු ගැටුණා සද්දේ විතරයි ඇහෙන්නේ. අන්න ඒ විදිහට මේ චේතනාව කියන එක සංස්කාරේ. එහෙම චේතනාවකුත් සම්බන්ධ වෙලා එතකොට මට අරමුණ පේනවා, පෙනෙනවා කියන සිද්ධිය තුළ රූප ධර්ම ටිකක් තිබිලා තියෙනවා. ඒ අරමුණ දැනගන්නා වූ පෙනෙන කුත්‍ය කරපු විඥාණය තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ අරමුණ වෙන් කරලා හඳුනා ගන්න සංඥාව තිබිලා තියෙනවා. ඒ වේදනාව තිබිලා තියෙනවා. ඒ අරමුණ දැකීමේ හිත චේතනාව, හිත නෙවේ චේතනාව, සිතුවිල්ල තිබිලා තියෙනවා. මේ පහම එකතුනොත් විතරයි අපිට දැකීමක් එන්නේ. මේ පහෙන් එකක් හරි නැති වුනොත් මේ දැකීම කියන එක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ නාම රූප දෙක මතු කරගන්නේ කොහොමද? යමක් පෙනෙනකොට මේ පෙනීම වෙන්න නම් මෙන්න මෙහෙම සිද්ධාන්තයක් වෙන්න ඕනේ කියලා මේ නාම රූප දෙක ප්‍රකට කරනවා. ඉතින් ඒ නිසා ඒ නාම රූප ධර්මයන්ගෙන් අප්‍රකටයි නාම ධර්මයෝ. රූපය ඕලාරික නිසා අපිට රූපයම පේනවා, රූපයම මුලාව වැඩි. ඒ නිසා අපි අර විදිහට මුලින් රූපය ප්‍රකට කරගන්නවා. තද ගති, උණුසුම් ගති, වැగిරෙන ගති මෙන්න මේව අනුසාරින් රූපය ප්‍රකට කරගෙන ඒහා ගැටුණු අපේ ආයතනයක් ප්‍රකට කරගෙන එහෙනම් මේ රූපය හොඳට දැක්වම එහාට තේරෙනවා මේ රූපේට දකින්න, අහන්න, දැනගන්න බෑ. රූපෙට පේන්නේ නැහැ. රස විදීම්, සැප දුක් දැනෙන්නේ නැහැ. එහෙනම් අන්න එයාට නාම ධර්මයෝ ස්වභාවයෙන්ම මතු වෙලා එනවා එයාට. එහෙනම් මේ දැකීම කරන්නේ ඇහෙන් නෙවෙයි, හිතින් කරන්න කියලා නාම ධර්ම මතු කරගන්න. ඒ විදිහට මේ ආයතන 6 හරහා හම්බෙන අරමුණක් අරමුණක් ඔස්සේ හිමීට ඒ අරමුණු අල්ලගෙන මේ නාම රූප දෙක මතු කරගන්න ඕනේ. ඒකයි දැන් මම මේ කිව්වේ. මෙන්න මේ නාම රූප දෙක වෙන් කරගන්න නුවණ. මේ නාම රූප දෙක වෙන් කරගැනීමේ නුවණ පෙනෙනවා කියන එක රූපේ නෙමෙයි, රූපේට පේන්නේ නැහැ කියලා ඒ විදිහට. පෙනෙනවනයි යමක් ඒක රූපය නෙවෙයි කියලා මේ විදිහට අපි හොඳට මේ නාම රූප දෙක වෙන් කරගැනීමේ නුවණ ඇති වුණාන් පස්සේ අන්න ඊට පස්සේ යාට මේවා තේරෙනවා. මේ නාම රූප ධර්මයෝ පච්චේ පටිබද්ධ ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්, තියෙන දේවල් නෙවෙයි. අපි තියෙන ධාතුවක් දැක්කොත් වැරදි. හැබැයි මුලින්ම අපි ඒක දකිනවා. හැබැයි දෙවනුව අපි මේ නාම රූප දෙක දැකලා හොඳට යාට මේවා ප්‍රකට වුණාන් පස්සේ මේවා කෙලස් ටික යටපත් වුණාට යටපත් වුණාම මෙයාට හොඳට මේ හේතුඵල ධම බලාගන්න පුළුවන්. ඒ හේතුඵල ධම බලාගෙන මේ ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ අපි ඇති කරගන්නවා. දැන් අපිට මේ තියෙන දේවල් නේ දකින්නේ. තියෙන දේවල් තියෙන දේවල් අහන්නේ මට සිහි වෙන්නේ මම දැනගන්නේ තියෙන දේවල් මේ මොහොතේ වර්තමානයේ හටගත්තු දේවල් නෙමෙයි දැන් ඒක තමයි අපේ ඊළඟ තියෙන මුලාව සම්මුතියට අහුවීම එකක් ඊළඟට මේ තියෙන දේවල් වශයෙන් ගැනීම නිත්‍ය වශයෙන් ගැනීම මේ දෙවනි මුලාව මේ දෙකම අපි නැති කරගන්න ඕනේ ඒකට තමයි අර අපි කිව්වේ පච්චේ පරිග්ඝාඥාන වෙන් කර ගැනීම නුවණ මෙන්න මේ දෙක සුදුසුකම වෙනවා විපස්සනා භූමියට ඒ කියන්නේ භාවනාවක් ඉදිරියට කරගෙන යන්න සුදුසුකම් ලබනවා ඒක. ඔය ටික නැතුව අපි මේ ටික තමයි අපි භාවනා කරනවා කියන්නේ මේ ටික මතු කරගන්නයි. අන්න ඒ නිසා මේ හේතුඵල ධාම. එතකොට මේ වගේ ස්වභාව ලක්ෂණයට අපි කියනවා මේ සාමාන්‍ය ලක්ෂණය හා ස්වභාව ලක්ෂණය කතා කරේ. සාමාන්‍ය ලක්ෂණයට අපි කිව්වා ඒ ඒ ධර්මයන්ට ආවේනික දේ ස්වභාව ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය ස්වභාව ලක්ෂණය කිව්වහම ඒ පොදු දේවල් එතකොට ප්‍රත්‍යයෙන් හටගන්න බව ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන බව හැමකටම සාධාරණ දේවල් හැම එකටම සාධාරණයි දැන් මේවා මේ ප්‍රත්‍යයෙන් හර ප්‍රත්‍යවල වෙනස්කම් තියෙන්න පුළුවන් නමුත් ඒ ප්‍රත්‍යයෙන් හට ගන්න බව කියන සාධාරණයි. අන්න ඒ නිසා මෙන්න මේ නුවණ තියෙන කෙනාට මෙතනදි කියනවා නාම රූප සංස්කාරයන් ඒ වාගේ ස්වභාව ලක්ෂණ වශයෙන් ප්‍රත්‍යක්ෂව දැනගැනීමෙන්ම ඒ වාගේ අනිත්‍යතාවය දැකගත හැකි වන්නේයි අනාදහසින්. එහෙනම් මේ වාගේ අනිත්‍යතාව දැක ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ඇති වෙලා නැති වෙන බව දැකීමෙන්මයි. ඒ විදිහට මේ වලා ඇති වෙලා නැති වෙලා යන බව දකිමින් අනිත්‍යයි කියලා දැනගන්න නුවණට තමයි කියන්නේ අනිච්චානුපස්සනාව කියන්නේ. පැහැදිලිද? එතකොට අපි ඒක තව ටිකක් විස්තර කරොත් ඒ අතර ඒ ద్వාර 6යි ඇති වෙමින් නැති වෙමින් පවතිනා වූ ස්කන්ධ පංචකය සහ නාම රූප ධර්මයන් යන මේවා ඇතිවීම නැතිවීම ඇතිවීම පැවතීම නැතිවීම කියන ලක්ෂණ සහිත නිසා අනිත්‍ය ධර්ම නම් වෙත්. අන්න එතකොට මේවට අනිත්‍යයි කියලා කියන්නේ ඇයි? මේවට ඇයි අපි අනිත්‍යයි කියලා කියන්නේ? කෙනෙකුගෙන් දැන් අපි සම්මුතියේ කෙනෙකුගෙන් අනිත්‍යයි කියලා කියන්නේ ඔක කැඩිච්ච නිසානේ අනිත්‍යයි කියලා. නෑ මෙතන සැබෑවට අනිත්‍යයි කියන්නේ ප්‍රත්‍යයෙන් හටගන්න නිසා, ඒවා විපරිණාම වෙන නිසා, ඒවා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන නිසායි මේකට අනිත්‍යයි කියලා කියන්නේ. ඒ නිසා අන්න ඒ විදිහේ ලක්ෂණ මේවට කියනවා ලක්ෂණ කියලා. ඒ ලක්ෂණ සහිත නිසා මේවට අනිත්‍ය ධර්ම කියලා කියන. වෙනත් ආකාරයට දක්වන්නේ නම් ඇති වූ සැනින් නැති වී යන හේන් හුත්වා අභාවට්ටේන කියලා කියන. හටගත්තු සැනින් බිඳිලා යන නිසා ඇති වූ නැති වෙන හැ නිතර වියෝවීම දුරුවීම සිදුවෙමින් පවතින හේන්ද අනිත්‍ය ධර්ම කියලා කියන. ඇතිවීම පැවතීම නැතිවීම කියන ලක්ෂණ නිසාත් ඒ වගේම හටගෙන වහා නිරුද්ධ වෙන නිසාත් ඒ වගේම නිතර වියෝවීම දුරුවීම විපරිණාම වෙන නිසාත් කියන මේ ලක්ෂණ ටික යම් ධර්මයක තියෙනවා. ඒවට අපි කියනවා ඒවට මොනවා කියලාද? අනිත්‍ය ධර්ම කියලා. අනිත්‍ය ධර්ම කියලා කියනවා. ඒ නිසා දිරණ නැති වෙන මෙනෙහි කොට වටහාගත යුත්තක් බැවින් මේවා අපිට පේන්නේ නැහැ. මේවා අපි මෙනෙහි කරලායි වටහා ගන්න. මෙනෙහි කොට වටහාගත යුත්තක් බැවින් ලක්ෂණ නම් මේ. මේවා ලක්ෂණ කියලා කියන්නේ මේවා නුවණින් බලලම ගත යුතු දෙයක්. ලක්ෂණ ඇතිවීම හා සමග නැති වී යන බැවින් විනාශ වී යන බැවින් අනිත්‍ය ලක්ෂණ නම් මේ. මෙසේ මෙනෙහි කොට භාවනා කිරීමෙන් එම අනිත්‍ය ලක්ෂණේ මතු කරගෙන අනිත්‍යයි දිකට මනසිකාර පැවැත්විය යුතු ඥානේ අනිච්චානුපස්සනාව නම් මේ. අනිච්චානුපස්සනාව කියලා කියන්නේ අනිත්‍ය සත්‍ය අනුවගේ අනුපස්සනාව අපි අනුපස්සනාව කියන නුවණට නැවත නැවත බලන නුවණට කියන අනුපස්සනාව කියලා. එතකොට අර විදිහේ සංස්කාර ධර්මයන් දැක දැක ඒක නැවත නැවත ඒ සංස්කාර ධර්මයන් ඒ විදිහට බලන එකට කියනවා අනිත්‍යානුපස්සනාව. එතකොට මේ විසුද්ධි මාර්ගයේ මේ අනිච්ඡාති කියලා ඒක අනිත් පැත්තේ පිටුව 224 වෙනි පිටුව අනිච්ඡාති. අනිච්චයි කියලා කියන්නේ මොන අර්ථයෙන්ද කියන එක ඒ පෙන්නනවා. තේසං ඒව අර කියපු ස්කන්ධ පංචකයේම පංච උපාදාන ස්කන්ධයේම උපාද වයාඤ්‍ය තත්තං ඉපදීම වෙනස් වීම විපරණාමයට පත්වීම හුත්වා අභාවෝ වාදි හටගෙන වහා නිරුද්ධ වෙන නිසාත් නිබ්බත්තානං ඒතේනාවක් ඒතේනාවාකාරේන නිබ්බත්තානං කියන්නේ හටගත්තු දෙයක් හටගත්තු දෙයක් ඒතේනාවාකාරේන කියන්නේ ඒ ආකාරයෙන් අට්ටත්වා නොපිහිට. දැන් අපිට හටගත්තු දෙයක් ඒකාකාරයෙන් පවතින්නේ නැහැ. ඒ ආකාරයෙන් පවතින්නේ නැතුව කණබංගේන බේදෝති අත්තු ඒක විපරිණාමයේ වෙලා බිඳිලා යන බින්දිලා යනවා. අනිච්චානුපස්සනා තස්සා අනිච්ඡාය වශයෙන් අනිච්ඡාති අනුපස්සන. අනිත්‍යයි කියලා කියන්නේ අන්න අර ලක්ෂණ ටික දකින නිසා. ඉපදීම විපරිණාම භාවය හා හටගෙන නිරුද්ධ වීම හා හටගත්තු දේ ඒ ආකාරයෙන් පවතින්නේ නැතුව විපරිණාමේ ලබ බින්දිලා යනවා කියන මේ නිසා අනිච්ච කියන වචනේ කියනවා. තස්සා ඒ දේවල් අනිත්‍ය වශයෙන් ඒ විදිහට බලන එකට අනිච්චානුපස්සනා කියන අර්ථය ඔය තියෙන්නේ කියලා කියන. ඊට පස්සේ ඒක මේ පාලි විග්‍රහයේ මෙතන තියෙනවා. ඒක පස්සේ බලාගන්න. දක්වන ලද අනිත්‍ය ලක්ෂණ තුලින් අර කියපු දැන් අනිත්‍ය ලක්ෂණ කීපයක් කියවනේ මොනවද? හටගෙන නිරුද්ධ වෙනවා කියලා එක ලක්ෂණයක්. හුත්වා අභාවට්ටානේ. ඊට පස්සේ කිව්වා උපාද වයාඤ්‍ය තත්තා. ඇතිවීම නැතිවීම පැවතීම කියන ලක්ෂණයක් තව තියෙනවා කියලා කිව්වා. නිබ්බත්තානං ඒතේනවාකාරෙන් අට්ටත්ව. හටගෙන ඒ විදිහටම පවතින්නේ නෑ මේවා. විපරිණාමයට පත් වෙනවා. කියනවා මේ ලක්ෂණ ටිකක් තියෙනවා. දැන් හටගන්න බවත් අනිත්‍ය ලක්ෂණයක්. ඒක ඉදිරියට තියෙනවා කතා කරමු. මේ කියන ලක්ෂණ කීපයක් කිව්වා. ඒ වගේ හුත්වා අභාව පහළවි අභාපා අභාව ප්‍රාප්ත වීම නම් වූ ඇති වූ සැනින් නැති වී යෑමයි කියන දෙවැනි ක්ෂණය කියන ඒ කියපු ඒ ලක්ෂණය මතු බංග ඥානාදී ස්ථානෙහි විශේෂයෙන් විස්තරවන විස්තරවන වඩාත් උතුම් නිසා එතන නිසා කියලා දාගන්න එක print වෙලා නැහැ. වස උතුම් නිසා වඩා උතුම් කොට සැලකේ. එම ලක්ෂණේ හොඳින් දැනගත හැකි නම් අනිච්චානුපස්සනා ඥානයේ වඩාත් තාහුරු වේ. මේ නිසා ටීකාවල සඳහන් වෙනවා පුත්වා අභාවට්ඨේනාති ඉදං ඉතරේසං චතුන්නං ආකාරේනං සංඝාගතා විසුං උත්තං කියලා. අර කියපු ගොඩාක් ලක්ෂණ තිබුණට මේ වගේ පරම නියම උසස්ම අනිච්චානුපස්සනාව වැඩෙන්නේ නම් මේ හටගෙන වහා නැති වෙනවා කියන ලක්ෂණේ දැකීමෙන් කියලා. ඒක මේ ටීකාචාර්යන් අට්ඨකථාචාර්යන් වහන්සේලා අර ගොඩක් ලක්ෂණ තිබුණත් විශේෂ කොට දක්වනවා. මොකද හොද්දටම මතු කරගන්න පුළුවන් වෙන්නේ මේ සනේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකීම තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අර ලක්ෂණ වලින් මේ මතු බංග ඥාන ආදී දේවල් වලින් එයාට පේන්නෙම හටගත්තු සෙනින් බිඳිලා යනවා කියන ලක්ෂණ. දැන් ඒ නිසා මේ ගොඩක් ලක්ෂණ කිව්වට ඒ වගේ අර ලක්ෂණේ විශේෂයි කියලා මේ සඳහන් කරන්නේ. ඊට පස්සේ ඊළඟ පිටුව පොඩ්ඩක් බලන්න 226. ඒකේ මේ මහා ටීකාවේ සඳහන් කරලා තියෙනවා මේ පාලි පාඨයක්. කිංචාපි උපාදාදි ත්‍රිවිදම්පි සංකත ලක්ෂණතාය අනිච්ච ලක්ෂණං තථාපි ජාති ජරාදීසුන දිට්ඨාසු තථා අනිච්ච ලක්ෂණං පාකටං හුත්වා උපට්ඨාති යතා වය ලක්ෂණේහි ආහ බංගෝ නාම අනිච්චතාය පරමා කෝටියා කියලා පෙන්නනවා. අපි සිංහල විග්‍රහය කිව්වොත් උපාදාදී කියලා කියන්නේ අර සංකත ලක්ෂණයන් තමයි. අපි සංකත ධර්ම කියන්නේ මොනවටද? සකස් වෙච්ච දේවල් වලට. මොනවා දේවල් ගත්තොත් සකස් වෙච්ච දේවල් කියලා කිව්වොත් මොනවා දේවල්? මොනවද සකස් වුනේ? ඒවද සකස් වුනේ? මොනවද සකස් වුනේ? සංකත ධර්ම කියලා කියන්නේ අපි නාම රූප ධර්මයන්ට. සකස් වෙච්ච දේවල් ඒවා නේද? දැන් මේ අපි ලෝකේ විවහාර කරනවා, අපි මේවා හදනවා සකස් කරනවා කියලා. දැන් අපි මේ කතා කරන දේවල් තුල මේ ප්‍රත්‍යයෙන් හටගත්තා කියන අර්ථෙත් මේ සංකත ලක්ෂණයට කියනවා. සංකතයි කියලා කියන්නේ සකස් වුණා. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තා කියන අර්ථය. එතකොට මේ සංකත ධර්මයෝ කියලා කෙනෙක් ඇහුවොත් අපිට කියන්න වෙන්නේ නාම රූප ධර්ම. චිත්තචෛසික ධර්මයෝ තමයි සංකත ධර්ම. ඇයි? ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒවා. කෝප්‍රේ ප්‍රත්‍යයෙන් හටගන්නේ එකක්ද? ඒක පඤ්ඤාක්තිය. කෝප්‍රේට ප්‍රත්‍ය නැහැ. ඒක හුදු පැනවීමක් විතරයි. ප්‍රත්‍යයෙන් හටගත්තේ මොනවද? මෙතන තියෙන ධාතු ටික. ධාතු ටික නේ, ධාතු ටික හටගත්තේ. එතකොට එහෙනම් මේ ප්‍රත්‍යයෙන් හටගත්තේ නාම රූප ධර්මයන් මිසක් සම්මුති පඤ්ඤප්ති දේවල් නෙවෙයි. මේ සම්මුති පඤ්ඤප්ති දේවල් වලට ප්‍රත්‍ය නැහැ. හේතු බල ධහමට අයිති නැහැ. ඒවා පරමාර්ථ ධර්මයන්ගේ ශුන්‍යයි. ඒවා නාම ධර්මද රූප ධර්මද නෙවෙයි. ඒවා ප්‍රත්‍යයෙන් හටගත්තු දේවලුත් නෙවෙයි. ඒ දේවල් මේ සම්මුතියේවල් වලට අපි අතීත කාලයි හෝ වර්තමාන කාලයි හෝ අනාගත කාලයි කියලා කියන්නත් බෑ. එහෙම කාල ભેදයකට නැති කිසිම වැඩකට නැති දේවල්. ඒක තමයි මේවා අයින් කරන්න කියලා කියන්නේ. හැබැයි අපි මේවමයි ඇසුරු කරගෙන ඉන්නේ. යතා ඒකයි මේවා මතු කරගත්තාම මේ සම්මුතිය ගැලවිලා මේ වගේ නිස්සාර බාද් බව පේනවා. ඇත්තටම පවතින්නේ ප්‍රත්‍යයෙන් හටගන්නේ ධාතු ටික. අපිට ඇහෙන්නේ ශබ්ද ටික. ශබ්ද ටිකට අපි එක එක ඒවා ගැට ගහන අහවලා බැන්න අහවලා හොඳ කිව්වා කියලා මෙහෙම සම්මුති ගැට ගහ ගන්නවා. ඉතින් ඔය මත තමයි සංසාරේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා මේ පරමාර්ථ ධර්මියෝ මතු කරගන්න ගන්න අර සම්මුතිය බිඳිලා ගිහිල්ලා ඒහා බැඳිච්ච කෙලෙසෝ යටපත් වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ උපාදයේ මුල් කොට ඇති තිවිදම්පි කියලා කියන්නේ උපාද තితి භංග කියන තුනට තමයි මේ තිවිදම්පි කියලා කිව්වේ. කිංචාපි උපාදාදි තිවිදම්පි කියලා කිව්වේ මේ කිසියම් ආකාරයකින් කියන්න පුළුවන්ලු මේ උපාද තితి භංග කියන මේ ධර්ම තුනට සංකත ලක්ෂණතාවය. සංකත ලක්ෂණ වශයෙන් ඇත්තක් ඒක. ඒවට සංකත ලක්ෂණ කියලා කියනවා. ඒවා අනිච්ච ලක්ෂණ, අනිත්‍ය ලක්ෂණයම වන බව කිංචාපි හොಂತಿ. මේවත් අනිත්‍ය ලක්ෂණයයි කියලා කියන්න පුළුවන්. ඇතිවීම පැවතීම කියන එක, නැතිවීම කියන එක. යතා ඒ වුණත් එම උපාද තితి භංග යන මේ තුනෙන් අනිත්‍ය ලක්ෂණය සත්‍ය නමුත් වය ලක්ෂණේහි අනිත්‍ය ලක්ෂණේ වඩා ප්‍රකටව පැනෙන බැවි. බිඳීමේ හොඳට ප්‍රකට වෙන බැවින් ජාති ජරාදීසු මේ ඉපදීම විපරිණාම කියන එකේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න බෑ. ප්‍රකටව පැනින්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණේ අප්‍රකටයි. ඒ නිසා න තතා අපාකටං හුත්වා උපට්ඨාති. ඒවා මේ දැන් අපිට මේ තියෙන දේක අනිත්‍ය ලක්ෂණය බැලුවට ඒක ප්‍රකටව පේන්නේ නැහැ. විශේෂයෙන් දැන් අපි ගත්තොත් මේ අරමුණු තුල මේ ශබ්දය කියන එකේ, ගන්ධය කියන එකේ, රසය කියන එකේ සාමාන්‍ය අපිට අනිත්‍ය ලක්ෂණේ ප්‍රකට වෙනවා. මොකද මේ වගේ බිඳීම අපිට පැහැදිලිව සාමාන්‍ය ප්‍රකට නිසා. දැන් ශබ්දය කියන එකේ බිඳීම ප්‍රකට නිසා මේ අනිත්‍ය ලක්ෂණේ ප්‍රකටයි. හැබැයි අපිට මේ පෙනෙන වර්ණ රූපෙත් මේ වගේම වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතින. නමුත් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒක වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතින නිසා. ඉතින් මේ ඒ නිසා අපි මුලින් මේ බංගය ප්‍රකට ධර්මිය අරගෙන අනිත්‍ය ලක්ෂණේ ප්‍රකට කරගෙන ඊට පස්සේ ඒ අනුසාරයෙන් අනිත්‍ය වගේ ප්‍රකට කරනවා. දැන් සබ්දේ වුණත් අපිට මෙහෙම කාලේ ඉඩ තියලා බැලුවොත් ඒක ඇහෙන මේ වේනවා. නමුත් වේගෙන් අපිට සබ්දයක් පැවැත්වුවොත් නමුත් අපිට එක දිගට පවතින සබ්දයක් ඇටියට තමයි ඇහෙන්නේ. ඒකේ වේගය වැඩි කරනවා. කියන්නේ ඒ වගේ අනුසාරයෙන් අපි හිතා ගන්න ඕනේ අපිට මේ වගේ කණුව තියනවා නিত্য දෙයක් වශයෙන් පෙනුනත් ඒ නුවණක් අපි ඇති කර ගන්නවා මේ අපි ඒ විදිහට බලන නිසා. මේක නিত্য සංඥාව. මේ නিত্য සංඥාව කියලා කියන්නේ ඒ විදිහට අපි හඳුනන්නේ. අපි ඒ විදිහට බලපු නිසා මේක නিত্যයි කියලා පෙනුනා මිසක්. නමුත් ඒ ධර්මීය ස්වභාවය තමයි වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා මේක. අපිට මෙහෙම පෙවුනත් වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතියි. ඒක අපිට මේක කෙනෙකුට පුළුවන්කමක් තිබුණොත් මේ රූප ටික ඉතාසියුම් කරලා මේකේ බලන්න යාට මේකේ බිඳෙන බව පේනවා. දැන් අපිට උදාහරණයක් වශයෙන් පෙන පිඩක් ඈතට බැලුවාම මේ පෙන පිඩ අපිට තියෙන එකක් වගේ පේනවනේ. ලං වෙලා බැලුවාම මේ පෙන බුබුලු ඇති වෙමින් නැති වෙමින් බිඳෙමින් යනවා පේනවා. ආන් මේ වගේ මේ අපිට නිත්‍යයි වශයෙන් පේන එකක් ලං කරලා කෙනෙකුට නුවණින් බලනකොට ඒක ප්‍රකටව පේනවා. අන්න මේ අනුසාරයෙන් අප්‍රකටව බිඳීම අර අන්වේ ඥානේ ප්‍රකට ඒ වගේ අනුසාරයෙන් අපි ප්‍රකට කරගන්නවා. ඉතින් ඒ නිසා මේ හටගන්න බවත් අනිත්‍ය ධර්මයක්. ඇයි ඒ? යමක් හටගත්තා නම් ඒක ඉතුරු නැතුව නැති වෙනවා. නමුත් මේ නුවණ කියන්නේ මුලින්ම කෙනෙකුට මේ හටගත්තු දේ අනිත්‍ය දකින්න බෑ. හැබැයි සරුවත් මහ රහතන් වහන්සේගේ ඥාණය මුහුකුරලගේ පුණ්‍යවන්සේලා මේ හට ගැනීම කියනකොටම හටගත්තනම් නැති වෙනවා කියලා දැක්ක. යේ ධම්මා හේතුප්පබවා කියලා කියනකොටම අනිත් පදේ කියන්නේ ඉස්සලා සෝවාන් වුණා. ඇයි ඒ? යමක් හටගත්තනම් නැති වෙන්න ඕන. හැබැයි තියෙන දෙයක් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ හට ගැනීම දැක්කත් මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙකුට ප්‍රකට වෙනවා හරියට දැක්කොත්. නමුත් ඒක අප්‍රකටයි. ඒ නිසා මේකේ බංග ලක්ෂණයම ප්‍රකට කරලා දක්වනවා මේ ආටුවාචී කට්ටිකාචාර්යයන් වහන්සේලා මේ අනිච්චානුපස්සනාව ප්‍රකට කරගන්න නම් මේ බංගය දැකීමෙන්ම ප්‍රකට වෙනවා. ඉතින් අර වගේ මේ උපාද ත්‍විද උපාද හා විපරිණාමයේ කියන එකේ අනිත්‍ය ලක්ෂණයේ තිබුණත් මේ කුත්වා අභාවට්ඨේන ඉදං ඉතරේසං විසුං උත්තං කියලා මේ ඒ ආචාර්යවරු කියන්නේ ඒකයි. මේ අර ගොඩක් දේවල් තිබුණත් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක මේ අතර විශේෂ කොට දක්වනවා කියන. ඔය අතර තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ මෙන්න මේ ටික ගොඩාක් වැදගත්. මෙලෙස දැක්වූ ආකාරයට දැන් ඔය කියපු ආකාරයට අනිත්‍ය ධර්ම හා අනිත්‍ය ලක්ෂණ යන මේවා වෙන්වෙන්ව පැනෙන නමුත් අනිත්‍ය වූ නාම රූප ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණයන් ප්‍රකටවන ආකාරයට මෙනෙහි නොකර අනිත්‍ය ලක්ෂණය අනුව පමණක් සිත යොදමින් කල්පනා කරමින් පඤ්ඤාප්තිය අනුව බලන නිසා නියම අනිච්චානුපස්සනා ඥානෙ පහළ විය නොහැක්කේ. ඇත්ත වශයෙන්ම නාම රූප ස්කන්ධයන් ස්වභාව ලක්ෂණ මතු කර ගැනීම සඳහා ඒවාගේ ස්වභාව ලක්ෂණ මෙනෙහි කොට ප්‍රකටවන ඒ ඒ අනිත්‍ය ලක්ෂණය දැක දැන ගැනීමෙන්ම නියම අනිච්චානුපස්සනාව පහළ වේ. එම නිසා අත්තසාලිනී අට කතාවන් වල මේ විදිහට විවරණ කරනවා කියලා අට කතාවක කොටසක් දක්වනවා. ඒ ඉස්සරලා අපි උඩ කියපු එක තව ටිකක් විග්‍රහ කරගත්තොත් මෙලෙස අනිත්‍ය මෙලෙස දැක්වූ ආකාරයට අනිත්‍ය ධර්ම සහ අනිත්‍ය ලක්ෂණ කොටස් දෙකක් මෙතන පෙන්නනවා. මොනවද අනිත්‍ය ධර්ම? මොනවද අනිත්‍ය ලක්ෂණ? මොනවද අනිත්‍ය ධර්ම? නාම රූප ධර්ම. අනිත්‍ය ධර්ම කියලා කියනකොටම අපි ඒ ධර්ම කියන වචනේම කියන්නේ සත්‍ය වශයෙන් විද්‍යාමාන වූ ධර්ම. අනිත්‍ය ධර්ම. අනිත්‍ය ලක්ෂණ කියලා කියන්නේ. ඒවා. ඒ කියන්නේ අර කියපු ලක්ෂණ ටික. මේ නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද? ඇති වෙනා විපරිණාම වෙන ස්වභාවය, හටගත්තු සෙනින් බිඳිලා යන බව, ඒවට කියනවා අපි අනිත්‍ය ලක්ෂණය කියලා. දැන් කෙනෙක් මේ අනිත්‍ය ධර්ම දකින්නේ නැතුව අනිත්‍ය ලක්ෂණය මතම භාවනා කරොත් වැටහෙන එකට දැන් අපි ගමු. ගෙදර සියුන අනිත්‍යයි, අම්මා තාත්තා සියුන අනිත්‍යයි, මේක එක දේවල් සිහි වෙනවා, දරුවෝ සිහි වෙනවා අනිත්‍යයි, ඒවත් අනිත්‍ය වෙලා යන, ඕවත් නිරුද්ධ වෙනවනි කියලා මේ ලක්ෂණය මත භවනා කරනවා. හැබැයි ඒක මේ කියපු මෙහෙම භවනා කරාට ඒක අනිත්‍යානුපස්සනාව නෙවෙයි. අනිත්‍ය ධර්ම ටික මතු කරගෙන ඒ අනිත්‍ය ධර්මයට මේ ලක්ෂණය ආරෝපණය කරලා. يعني ඒක වැදගත්. මේ ධර්ම මෙහෙම ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා දැක්කාම තමයි එයා දැන් කලකිරෙන්නේ අනිත්‍ය ලක්ෂණයේද අනිත්‍ය ධර්මවලද? අනිත්‍ය ධර්මවල. දැන් අපි අනිත්‍ය ලක්ෂණ කිව්වේ අනිත්‍ය වෙන බව, හටගෙන නිරුද්ධ වෙන බව. දැන් මේකේ අපි ඇලුනේ නැහනේ නේද? කලකිරෙන්න නම් ඇලෙන්න ඕනේ. නෝ දැන් අපි අනිත්‍ය කියන එක අපි කල් තියාම දන්නවා මේවා ඇලෙන්න සුදුසු දේවල් නෙවෙයි, හටගෙන නිරුද්ධ වෙනවා කියන දේවල් මේ බැඳෙන්න සුදුසු දේවල් නෙවෙයි, මේවා ලක්ෂණ ටික. අපි කලකිරෙන්නේ අනිත්‍ය ධර්ම තුල. ඇයි ඒ? මේ ධර්ම ටික මේ ලක්ෂණ වලින් යුක්තයි. ඒ නිසා මේ කියන ධර්ම මතු කරගෙනම මේ ලක්ෂණ ටික බලන නිසා යා මේ නාම රූප ධර්මයන්ගේ කලකිරෙන. ඒක මම අප්‍රකට ඇති, ඒක මම ප්‍රකට කරලා තියෙනවා. ලස්සන විග්‍රහයක් තියෙනවා මේකේ අට කතාවේ. උට්ටානගාමිනී පණ විපස්සනා කිමාරම්භනාති. උට්ටානගාමිනී විපස්සනාව කියලා කියන්නේ විශේෂයෙන් දියුණුණු විපස්සනා ඥානය, සංකාරූපේක්ඛා ඥානය, ඔය අනුලෝම ඥාන වාගේ හොඳට දියුණු වෙච්ච විපස්සනා ඥානයට කුමක්ද අරමුණු වෙන්නේ කියලා අහනකොට කියනවා ලක්ෂණ ආරම්භනානි. ලක්ෂණය අරමුණු වෙනවා කියලා. එතකොට ලක්ෂණම් පණ පඤ්ඤප්ති ගතික. එතකොට මේ ලක්ෂණේ කියන්නේ මේ පරමාර්ථ ධර්මයක්ද? පඤ්ඤප්තියක් නේ. පඤ්ඤප්ති ගතික එකක් ඒක. ඒ කියන්නේ මේ අනිත්‍යයි කියන එක මේ පරමාර්ථ ධර්මයක් නෙවෙයි. නෑ මම මේ කිව්වේ සාමාන්‍ය ලෝකයා දකිනවා කියන අර්ථයෙන් නෙවෙයි. අනිත්‍යයි කියන එක මොන ප්‍රත්‍යෙන්ද හටගatti කියලා ඇහුවොත්. එහෙම හටගත්තු ප්‍රත්‍යක් නෑ. නේ අපි ඒ නාම ධර්මයන්ට පණවන එකක් ඒ පඤ්ඤාප්තිය අනිත්‍යයි. මේක වැදගත්. පඤ්ඤාප්තිය කියලා නොසලකා හරින්න කියලා නෙවෙයි මේ කියන්නේ. දුකයි කියලා කියන එක අපි පණෝප එකක්. දුකයි කියලා අපිට රූපයක් හම්බෙන්න පුළුවන්. දුකයි කියන මේ පඤ්ඤාප්තිය ගත්තොත් ඒකේ නාම රූප නැහැ. ඒකේ නාම රූප නැහැ. ඒක ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් නෙවෙයි. අන්නේ නිසා තමයි නිකන් මේ අනිත්‍යයි දුක්ඛයි කියලා කිව්වොත් එයා පඤ්ඤප්තිය මතයි භාවනා කරන්නේ. ඒ නිසා මේ අනිත්‍ය ලක්ෂණය නම් පඤ්ඤප්ති ගතිකයි. මේ පඤ්ඤප්තිය ස්වභාව කොට ඇදි එක. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ වචන ටික. න වත්තබ්බ ධම්ම භූතං. න වත්තබ්බං ධම්ම භූතං. ඒ කියන්නේ න වත්තබ්බං ඒ කියන්න බෑලු හටගත්තු ධර්මයක් කියලා. යෝපන අනිච්ඡං දුක්ඛ මනත්තාති තීන ලක්ෂණානි. දැන් එතකොට ඒ තිලක්ෂණේම දුකයි අනාත්මයි කියන මේ දේවල් අපිට මේ හටගත් ධර්මයක් හැටියට පණවන්න පුළුවන් කමක් නැහැ ඒවා පරමාර්ථ වශයෙන්. නමුත් මෙතන කියනවා යෝපන අනිච්ච අනිච්ච දුක්ඛ අනාත්තානි තීනි ලක්ඛනානි සල්ලෙන් සල්ලක්කේතානි. නමුත් මේ තිලක්ෂණයේ මත කෙනෙක් භාවනා කරනකොට තස්ස ඒ නාම රූප ධර්මයන් පඤ්චස්කන්ධා, ඒ පඤ්චස්කන්ධයෝ කණ්ඨේ බන්ධ කුණපාවිය හොන්ති, ගෙලේ බැඳපු සර්ප කුණක් වගේ පේනවලු මේ ස්කන්ධ පංචකයට. එහෙම මේ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ත ලක්ෂණ තුන පඤ්ඤප්ති උනත් සැබෑ තිලක්ෂණය මත භාවනා කරන කෙනාට මේ ස්කන්ධ පංචකය ගෙලේ දාපු කුණප කොටස් මලුකුණක් මලකුණක් බලකුණක් වගේ පේනවලු. එහෙම පේන්නේ කුමක් නිසාද? එයා ලක්ෂණය මත විතරක් නෙවෙයි අන්න අර පරමාර්ථ ධර්මියෝද අරමුණු කර කර බලන නිසායි එහෙම පේන්නේ. සංකාරම්බන මේව ඥාන සංකාරතෝ උට්ටාති. අන්න ඒ නිසාම කියනවා මේ සංස්කාරයන් අරමුණු කරමින් පැවති ඥානයෙන් සංස්කාරයන්ගෙන්ම අයින් කර. දැන් අපි කියමුකෝ රූප ධර්මයන් අරමුණු කර කර අපි මේ රූපය භවනා කරනවා. දැන් අපි ඉස්සරෝම දැන් මේ මුලින් මේක අපි පටවි ආපෝ තේජෝ වාසයෙන් බලනවා. ඊට පස්සේ ඒක ඊට පස්සේ මේක ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව බලනවා. ඊට පස්සේ මේ හටගත් මේ ප්‍රත්‍යයෙන් හටගෙන මේවා ඒ මොහොතේ ඇති වෙමින් නැති වෙමින් පවතිනවා නේද කියලා මේ විදිහට අපි බලනවා. මේ විදිහට සංස්කාරයක්ම අරමුණු කරගෙන, මෙතන සංස්කාර කියලා කිව්වේ මේ නාම රූප ධර්මයන්ට, يعني ප්‍රත්‍යයෙන් හටගත්තා කියන අර්ථයෙන් තමයි සංකාර කියලා කියන්නේ. අනේ සංකාරයම්ම අරමුණු කරගන්න ඥානයට සංකාරයන්ගෙන්ම මිදෙනවා. එතකොට මේවම අරමුණු කරගෙන මේකෙන්ම මිදෙන්න ක්‍රමයක් තමයි මේ පෙන්වන්නේ. ආ මේ නිසා මේ සංස්කාර ධර්මයන්ගෙනුයි මිදෙන්න ඕනේ අපිට. අපිට ගෙවල් දොරවල් යාන වාහන වලින්ද මිදෙන්න ඕනේ? නෑ, අපිට මිදෙන්න ඕනේ නාම රූප ධර්මයන්ගෙන්. එහෙනම් නාම රූප ධර්මයන්ගෙන් මිදෙන්න නම් මේ දේවල්ම අරමුණු කරගෙන මේවට තියෙන ඇලීම නැති ඇලිවීම ගැටීම ඇති නොවන විදිහට කටයුතු කරන්න. අන්න ඒ නිසා තමයි අර අතන කියන්නේ හරියට එයා භාවනා කරොත් මේ තිලක්ෂණය අනුව භාවනා කරනකොට එයා මේ වගේ මිදෙනවා. ඒකට හොඳ උපමාවක් කියනවා මේක වටහා ගන්න. මෙන්න මෙහෙම කියනවා. හොඳට බලාගන්න. යතාහි ඒකෝ බික්කෝ පත්තං කිනිතුකාමෝ. එක්තරා භික්ෂුවකට පාත්‍රයක් ගන්න හිතෙනවලු. පත්තමාණිජේන පත්තං ආබතං විස්වා. පාත්‍ර වෙලෙන්දෙක් මේ පාත්‍ර ගේනවා දැකලා බට්ට පහටෝ ගන්නිසායි. හා බොහොම හොඳයි, සතුටු වෙලා ගන්නෙමි කියලා චින්තෙත්වා හිතලා විමංශමාන ගිහිල්ලා බලනකොට තීනි චින්දානි පස්සෙය. මොකද පාත්‍රයේ දකින්නලු සිදුරු තුනක් දැක්සෝ න චින්දේසු නිරාලයෝ හෝති. දැන් එයා සිදුරු තුනේ කලකිරෙනවද? සිදුරු තුන දැක්කාම සිදුරු තුනේ කලකිරෙන පත්තේ පණ නිරාලයෝ හෝති. මේ පාත්‍රයේ වැඩක් නෑ. පත්තේ පණ ඒව මේව තීනි ලක්ෂණානි සල්ලෙක්කත්තා. ආ ඒ වගේ මේ තිලක්ෂණයන් ඒ විදිහට බලනකොට සංකාරේසු නිරාලයෝ හෝති. සංකාරයෝ කෙරෙහි ඇලීම නැති වෙනවා. සංකාරම්බනම් මේව සංකාරේන සංකාරම්බනේව ඥානේන සංකාරතෝ උට්ඨාති වේදිතබ්බා. ආ ඒ නිසා කිව්වා සංස්කාරයන් අරමුණු කරගින් පැවති ඥානයන්ගෙන් සංකාරයන්ගෙම මිදෙනවා කියලා කිව්වා. හරියට අර වගේ පාත්‍රයක් ගන්න ගියපු කෙනෙක් බොහොම සතුටින් ගන්න ඕනේ කියලා ගියන් පස්සේ යාට පේනවා පාත්‍රයේ සිදුරු තුන. මේක කියනවා වේදිතබ්බ. ඒ වගේම වේදිතබ්බ දිස් දිස්සෝපමායාපි ඒ සේව නය. දිස්සෝපනේ වැය දුස්සෝපන දුස්ස කියලා කියන්නේ රෙදි. අපි වටිනා, ඒ කියන්නේ අපි කඩේකට ඇඳුමක් ගන්න ගියාම ඇඳුමක් ගන්න ගිහම හොඳ ලස්සන ඇඳුමක් දැකලා මේක ගන්න ඕනේ කියලා මේක ඉල්ලගෙන බලනකොට මේකේ දකින්නම මොනවාරි අඩුව. දිරලා ගිහිල්ලා හෝ සිදුරක් දකින්න. දැන් එයා ඇඳුමේ කලකිරෙන්නේ. පාත්‍රයේ සිදුරු දැකලා සිදුරු වලයි කරක් නෙවෙයි කලකිරුනේ. පාත්‍රයේ කලකිරු. ඒ වගේ මේක මේ උපමා අනුසාරයෙන් සමහර අයට ඉතින් මේ කියන කාරණා තේරෙයි. මේ ඒ නිසා අපි භාවනා කරනකොට නිකං අනිත්‍යයි දුක්ඛයි කියලා වැඩක් නැහැ. මේ ධර්මයෝ පරමාර්ථ ධර්මයෝම අරමුණු වෙලා ඒ දේවල් මේම ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා දැක්කොත් විතරයි යාට අනිච්ච නුවණ පහළ වෙන්නේ. එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයෝ දැකලා අනිච්චයි කිව්වට ඒත් මේ නුවණ එන්නේ නැහැ. මේ පරමාර්ථ ධර්මයෝ කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙන දේවල්. තමන්ගේ වසඟේ පවත්තන්න බැරි දේවල්. ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ මේවා. මේ රූප ධර්මයේ ආකාර විකාර වෙනවා. බොහෝ ප්‍රත්‍යයෙන් පවත්වන්න ඕනේ. මේකට බොහෝ වෙහෙසිලා මේ ප්‍රත්‍ය පවත්වන්න ඕනේ කියලා මෙන්න මෙහෙම දකින නිසායි මේකට අනිත්‍යයි කියලා කියන්නේ. නිසා එහෙම මිසක් මේ අර නිකන් නෙවෙයි මේ අනිත්‍යයි කියලා. මේ ලොකු දැක්මක් එක්ක මේ ඒ නිසා අවශ්‍ය වෙන්නේ මේක අනිත්‍යයි 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 කියන්න නෙවෙයි. එහෙම නොකිව්වත් කමන්නේ මෙයාට මේ ධර්මයන්ගේ අර ලක්ෂණ දකිනවනම් ඒක නොකිව්වත් එයාට අනිච්චානුපස්සනාව වැඩෙනවා. අනිච්ච නුවණ එනවා. ඒක අනිච්ච නුවණ එනවා. එතකොට මේ ඒකේ විස්තරය ඔගේ ඔය පදෙන් පදේ තියෙනවා ඈ ඒක බලා ගන්න. අපි මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ධර්ම එතකොට ඒ අනිත්‍ය ධර්මයන්ට මේ අනිත්‍ය ධර්මයන් තුල තියෙන මේ ලක්ෂණ මතු කරගෙන ඒවා මත භාවනා කිරීම නිසාම සැබෑ අනිච්චානුපස්සනාව අපිට මුණ ගැහෙනවා. ඒ නිසාම තමයි මේ නාම රූප ධර්මයන් කෙරෙහි කලකිරීම ඇති වෙන්නේ. ඉතින් මේකේ මේ ටික කියලා වටිනා අදහසක් කියනවා. මෙසේ ලක්ෂණ මත පමණක් නොව එක තියෙන 231 පිටුවේ ඕන පෑනක නිල් පාට ගහලා ඇති මේ ඉරක්කෝ එතන ඉඳන් කියන්නේ මෙසේ ලක්ෂණ මත පමණක් නොව සංස්කාරයන්ද සම්බන්ධ කරගෙන භාවනාවට ගොදුරු කරගන්නා බැවින්. එතකොට සංස්කාරයන් කියලා කිව්වේ අපි මෙනෙහි කරන නාම ධර්ම හෝ රූප ධර්ම. ඒවත් සම්බන්ධ කරගෙනම භාවනාවට ගොදුරු කරගන්න බැවින් එම සංස්කාරයන් අනිච්චාදී වශයෙන් මෙනෙහි කොට පහළවන අනුලෝම ඥාණයට අනතුරුව පහළවන ගෝත්‍ර බුහා මග්ග ඥාන. මග්ග ඥාන යන මේවා එම සංස්කාරයන්ගෙන් පරිබාහිරවම පහළ වේ. පරිබාහිරව යනු ඒ සංස්කාරයන් ඉක්මවා අරමුණු සංස්කාරයන් අරමුණු නොකොට සංස්කාරයන්ගෙන් තොර වූ නිර්වාණය අරමුණට වැදගනී යන්නයි. එතන මේ ඉක්මවා කියන එක කපා ගන්න නැත්නම් ඒකේ වාක්‍ය පැටලෙන. එම සංස්කාරයන් අරමුණු නොකොට සංස්කාරයන්ගෙන් තොර වූ නිර්වාණයට නිර්වාණ නම් වූ අරමුණට වැදගනි කියලා කියනවා. මේක ගොඩාක් මේ වැදගත් කාරණාවක්. දැන් අපි මාර්ගඵල ඥානයන්ට අරමුණු වෙනවා කියලා කියන්නේ මොනවද? නිවන. නිවනේ මාර්ගඵල වලට සංස්කාරයන් අරමුණු වෙන්නේ නැහැ. දැන් අපි කියමුකෝ දැන් අපිට මේ හොඳට වැඩෙන විපස්සනා ඥාන කියලා. ඒ විපස්සනා ඥාන වලට මොනවද අරමුණු වෙන්නේ? සංකාරයන්. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් තමයි අරමුණු වෙන්නේ. එතකොට මේ ඥාන ලෞකිකයිද ලෝකෝත්තරයිද? ලෞකිකයි. එතකොට මේ ලෝකෝත්තර වෙන්නේ මොන නුවණවලද? මාර්ගඵල විතරයි ලෝකෝත්තරයි. ඇයි ඒව ලෝකෝත්තර උනේ? මිදුණු නිසාමත් වගේම මේවා අපි කියමුකෝ මේ ලෝකෝත්තර ධර්මයන්ට මාර්ගඵල වලට කවදාවත් සංකත ධර්මයන් අරමුණු වෙන්නේ නැහැ. සංකතයන්ගෙන් තොර වූ විසංඛාරයේ හෙවත් නිරෝධයේම අරමුණු වෙනවා. ඒ නිසා තමයි මේ සංස්කාර ධර්මයන් අරමුණු වෙනව නම් කුමන හෝ සිතකට ඒ අපිට කුසල් සිතෝ අකුසල් සිතෝ කියනවා. එහෙම නැත්නම් නුවණ ප්‍රඥාව කියනවා. ඒ අපි කියනවා ලෞකික ඥානය. ඒක කාමාවචර නුවණ, රූපාවචර නුවණ, අරූපාවචර නුවණ කියලා කියන්නේ ඒ හැම නුවණකටම අරමුණු වෙලා තියෙන සංකාර ධර්මයන්. අපි කියන අරූපාවචර ඉහළම නේව සංඥාන අසඤ්ඤායතනෙට ගියපු කෙනාටත් අරමුණු වෙන්නේ මොනවාද? සංකාර ධර්ම. ඒ නිසා ඒ කල්ප 84,000ක් සැප විඳින ඒ නේව සංඥාන අසඤ්ඤායතන බ්‍රහ්මයාගේ සිතුත් ලෞකිකයි. මොකද ඒ නිසාමයි ආපහු එයා සතර අපායට නිරයට එන්න පුළුවන් වෙන්නේ ඒවා වෙනස් වෙන විපරිණාමය වෙන නිසා. ඒ නිසා මේ යම් ධර්මවලට සංස්කාර අරමුණු වෙනවා නම් ඒවා ලෞකිකයි. සංස්කාරයන් ඈතර යමක්, සංස්කාරයන්ගේ තොර වූ යමක් අරමුණු වෙනවා නම් ඒකට අපි කියනවා ලෝකෝත්තරයි කියලා. එතකොට සංස්කාරයන්ගෙන් තොර වූ එකම දෙයයි තියෙන්නේ, ඒක තමයි අසංකතේ නිවන කියන එක. ඒ නිවන කියන්නේ මේ අපිට දැන් මොනවත් නොහිතා ඉන්න බව නෙවෙයි. අපිට මොනවත් අරමුණු වෙන්නේ නැහැ කියලා නිකන් හිස් බව වගේ වැටහෙන බවක් නෙවෙයි. ඒ නිසා මේ නිවන පිළිබඳව එක එක මති මතාන්තර තියෙනවා. ඇත්තටම මේ අපි නිවන අරමුණු කරනවා කියලා අපිට මොන හරි දෙයක් අරමුණු වෙනවද? මුකුත් අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ අපි නිවන අරමුණු කරනවා කියලා කිව්වට මේකෙදි වෙන්නේ මෙන්න මේක ගොඩාක් වැදගත්. සංස්කාරයන්ගෙන් මිදෙන විදිහටම අපි භාවනා කරන නිසා සංස්කාරයන්ගෙන් කලකිරෙන විදිහට, සංස්කාරයන්ගෙන් නොඇලෙන විදිහට මේ වගේ ඇතිවීම නැතිවීම දකින නිසා මේ හිත චුට්ටක් හරි සංස්කාරයන් කෙරෙහි ඇලීම බැඳීම මෝඩකම තියෙනවා නම් සංකාරයන්ම අරමුණු කරනවා. ඒක තමයි වෙන්නේ. යම් දවසක මෙහෙම ගිහිල්ලා 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 මේ නුවණ හොඳට මුහු කරවපු දවසක මේ සංස්කාරයන්ගේ කිසිම සාරයක් නැහැ කියලා දැක්ක දවසට, එයාගේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයක් දියුණු වෙච්ච දවසට මේ සංස්කාරයන් අරමුණු කරන එකෙන් හිත නිදහස් වෙනවා. නිදහස් වෙලා හිත විසංකාරගත වෙනවා. කිසිම සංස්කාරයක් අරමුණු නොකරන තත්වයකට හිතපත් වෙනවා. ශණයකටපත් වෙන්නේ ඒ පත් වෙච්ච ගමන් ආපහු හිත සංස්කාරයන් අරමුණු කරනවා. කියන්නේ මේ මාර්ගඵල හිත කියන ඒවා දැන් මාර්ග හිත එක චිත්තක්ෂණයයි තියෙන්නේ. ඒක චිත්ත වීතියක් ගත්තාම ඵල හිතුත් චිත්තක්ෂණ දෙක තුනක් තිබිලා ආපහු සංස්කාරයන් අරමුණු කරනවා. එතකොට ඒ හිත මාර්ග අවස්ථාව කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් තොර වූ අවස්ථාවකට හිතපත් වෙච්ච ගමන් ආපහු සංස්කාරයන් අරමුණු කරන නුවණට අර අත්දැකීම නුවණට අත්දකිනවා. ඒක නුවණට තේරෙනවා. ඒක දැන් මේ මගේ හිත විසංකාර සංස්කාරයන්ගෙන් නිදහස් වුණ බව ඊට පස්සේ ලෞකික වූ ඥාන සම්පයුක්ත සිතකට තේරෙනවා. ඒකට අපි කියනවා පත්‍යවේක්ෂා ඥානය කියලා. දැන් අපිට මාර්ග හිතට දැන් මන් නිවනටපත් වුණා කියලා තේරෙන්නේ නැහැ. ඒ පත්‍යවේක්ෂා ඥානෙටයි තේරෙන්නේ මගේ හිත මේ தത്വෙටපත් වුණා කියලා. අන්න ඒ නිසා යා මේ මාර්ගයක් ලැබුවා, මේ ඵලයක් ලැබුවා කියලා කියන්නේ. එහෙම නැතුව ඉතින් මේ කාරණා නොදන්න නිසා තමයි ඒක තමන්ට අත්දකින්න පුළුවන් වෙන එකක් නිසා මිසක් කාටවත් ඒක දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේම මේ අපිට දැන් කෙනෙක් ඒ සමහර අය මේක දැන් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම බැලීම නිසා එයාට සංස්කාරයන් යටපත් වෙලා කිසි දෙයක් වැටහෙන්නේ නැති තත්වයටපත් වෙනවා. සමහර අය මේ නාම රූප ඒ කියන්නේ හිතේ අනිත්‍යතාවය බලන නිසාම සිතුවිලි සංසිඳනවා, යටට බහිනවා. බහැලා කිසි දෙයක් අරමුණු වෙන්නේ නැහැ වගේ වැටහෙනවා. හිස් බවක් වගේ. එතනත් මොකක් හරි නැහැ කියන හරි දැනීම තියෙනවනම් ඒත් සංකතයි. ඒත් සංකතයි. එහෙනම් එතනත් ඒකට තමන්ට නොවන තියෙනවා. දැන් ඒක කාට හරි කියපුව ගමන් මට කිසිම දෙයක් වැටහෙන්නේ නැති தத்துவයට ආවා කියලා කියනවා. ඉතින් එහෙම දැනගත්තේ කොහින්ද? සංකත ධර්මයෙන්. ඉතින් ඒක දෙන්නේ නැතුව එයාට කියනවා ඔයා ඔය සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. එහෙම නැත්නම් ඔයා චතුත්ථ ධ්‍යානෙ විතක්ක ਵਿਚාර සංසිඳිලා කියලා ඉතින් කියපු ගමන් එයා අහු වෙනවා. ඉතින් ආන් ඒ වගේ මේ කියන අයත් බලන අයත් දකින අයත් මේක හරියට විමර්ශනය නොකරන නිසා මේවට මුලා වෙනවා. ඉතින් ඒ නිසා මේ සැබෑ මාර්ගයක් සැබෑ ඵලයක් ඉපදුනොත් ඒක අපිට අත්දකින්න පුළුවන්. ඒක සාමාන්‍ය සුළුපටු එකක් නෙවෙයි. ඒ එක ක්ෂණයක් හටගත්තත් මේක හරියට මහා දැවැන්ත කළු ගලක් පැලීමට හෙනයක් ගැහුවා වගේ මේ ඇතුළත උපද්දවල දීපු දිට්ටි සහගත අනුසයන් සම්පූර්ණ මේ අවිද්‍යාව ඒක දේශයෙන් දිට්ටි සහගත අනුසය විනාශ කරලා දානවා. ඉතින් ඒ දැකීම එයාට එනවා. ඉතින් අත්දැකීම එනවා. ඒ කියන්නේ එයාට දකින්න ලැබෙනවා මේ සංස්කාරයන් නිරුද්ධ වෙනවා නේද කියන එක එයාට අත්දකින්න වෙනවා. එතෙක් එයාට මේ Nirodhe දකින්නවා. හැබැයි දැන් Nirodhe දකින්නේ මොන වගේද? සංකත ධර්මයන්ගේ. දැන් මේ සංකත ධර්මයන්ගේ Nirodhe දැකීම නිවන නෙවෙයි. අනේක මතක තියාගන්න ඕනේ. ඒ නිසා කෙනෙක් මේ සංකත ධර්මයන්ගේ Nirodhe දැකලා එයාට Nirodhe අරමුණු වුණානේ කියලා ඒවා මේ ලෝකෝත්තර ඥානයි මාර්ගඵල කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා මේවා ලෞකිකයි. මොකද ඒ ඇතිවීම නැතිවීම දකින්නේ හටගත්ත දේවල් වල. ඒ නිසා මේ අසංකතය කියලා කියන්නේ නොහට ගන්නා බව අත්දකින එක. නොහට ගන්නා බව. හට නොගන්නා බව එයා අත්දකින. ඒ නිසා හටගත්ත දේක ඇතිවීමක් නැතිවීමක් දකින්නව නෙවෙයි. අන්නේ ඒක අර හට නොගත්තා හට නොගත්ත බව කියන එක අරමුණු වෙන හිත වශයෙන් මාර්ගසිත ඵලසිත හා ගෝත්‍ර භූඥානේ කියලා මේ ඔය මාර්ගසිතට මෙහා කියන කාම ගෝත්‍රයෙන් පු탁ජන ගෝත්‍රයෙන් ඈතර කරන හිතක් තියෙනවා. ඒකට අපි ගෝත්‍ර භූඥානේ කියලා කියනවා. හැබැයි ඒකෙන්ට ඒක සංස්කාරයන් අරමුණු කරන්නේත් නැහැ, නිවන අරමුණු කරන්නේත් නැහැ. ඒ හිතේ ස්වභාවය තමයි සංස්කාරයන්ගෙන් හිත නිදහස් කරවනවා. ඒක අපි කියමුකෝ කෙනෙක් දැන් ඔය පංචද්වාරාවර්ජන හිත කියලා කියන්නේ ඒකින් පංචද්වාරාවර්ජන හිතින් රූපේ දකින්නේ නැහැ. රූපේ දකින්න හිත પરම්පරාව යොමු කරනවා. ඒක දැන් අපි කියමුකෝ මෙහෙම මේ අන්ධයෙක් ඉන්නවා. අන්ධයා ගාව තියෙනවා අතේ මිට මොලවාගෙන යමක්. ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා. අන්ධයාට පේන්නේ නැහැ. එයා අරයට බලපං කියලා අත් දෙක මිට ඇරලා දෙනවා. දැන් මේ දෙන අවස්ථාව දැකීම නෙවෙයි නේ. නමුත් මේ දෙන අවස්ථාවට අපිට කියන්න බෑ එයා දුන්නේ නැහැ කියලා කියන්නත් බෑ, දුන්නා කියලා කියන්නත් බෑ. දෙන්නත් මේ දෙනවා. අන්න ඒ වගේ තමයි මේ ගෝත්‍ර භූඥානේ කියන එක පු탁ජන ගෝත්‍රයෙන් සංස්කාරයන්ගෙන් හිත මුදවලා නිවනට යොමු කරවන හිත. ඒකටත් සංස්කාරයන් අරමුණු වෙනවා කියන්න බෑ. ඊට පස්සේ මේ මාර්ගඵල හිතවලට අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් මේ මාර්ග හිතක් ඵල හිතක් කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් තොර අවස්ථාවක්. එතකොට ඒකට තමයි අපි නිවන් දැක්කා කියලා කියන්නේ. ඒ නිවන දකින්න නම් ඒක දකින විදිහට අපිට මාර්ගය සැකසෙන්න. ඒකයි නිවන දකින විදිහට මාර්ගය අපිට යෙදිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ අනුපස්සනා වලින් සංස්කාරයන් අරමුණු කර කර ඒ වාගේ අයින් කර කර ඒ වාගේ ඇතිවීම නැතිවීම බල බල මේවා අර ගෙලට සර්පකුණක් දැම්මම ඒක ඉවත් කරන්න හදනවා වගේ මේ වාගේ ලක්ෂණ දැක දැක බලන නිසාම තමයි මාර්ගඵල වලට සංකාරයන් අතහැරිලා විසංකාරගත වෙන්නේ. ඉතින් එතකොට අපිට මේ මාර්ගය පිළිබඳව, ඵලය පිළිබඳව, විපස්සනාව පිළිබඳව අපි කවුරුවත්ගේ සද්ධාවෙන් නෙවෙයි තමන්ටම හොඳ අනුමාන ඥානයක් එනවා. මේ නිවන කියන්නේ මේකනම් ඒකට නිවනට යන්න නම් මෙහෙම ප්‍රතිපදාවක් අවශ්‍යයි නේද කියන එක. ඒකට ලෞකික කියන්නෙත් නෑ ලෝකෝත්තර කියන්නෙත්. දැන් අපි කිව්වොත් මේ නිරෝධ සමාපත්තිය කියන එකට නිරෝධ සමාපත්තිය සංකතයි කියන්නෙත් නෑ අසංකතයි කියන්නේ. සංකතයි කියන්නේ සංකත ලක්ෂණ කිසිවත් ඒකේ නැහැ නිසා. අසංකතයි කියන්නේ ඇයි? අසංකතේ නම් ඒ සමාපත්තිය නැවත වෙනස් වෙනවනේ. අසංකතේ එහෙම වෙන්නේ නැහැ. ඒකටපත් වුණා නම් ඒ අසංකතේ අය විපරිණාම වෙන්නේ නැහැ. නමුත් නිරෝධ සමාපත්තිය සංකත ලක්ෂණත් නැහැ. දැන් නිරෝධ සමාපත්තිය කියලා කිව්වේ වේදනා සංඥා සංකාර නිරුද්ධ කිරීමනේ. එතන රූපය තියෙනවා ඒකට නෙවෙයි සමාපත්තිය කියන්නේ. අන්න ඒ වගේ. ඒ වගේ මේකටත් මේ ලෞකික කියන්නේ නැහැ ලෝකෝත්තර කියන්නේ නැහැ. ඇයි ඒ ලෝකෝත්තර කියන්නේ නැත්තේ? තවම ලෝකෝත්තරය අරමුණු කරගෙන. දැන් උදාහරණයක් වශයෙන් මෙයා මෙහෙම දෙනකොට තමන් ගාව කියන්නෙත් නෑ දුන්නා කියන්නෙත් නෑ. දෙමින් ඉන්නවා කියලයි කියන්න වෙන්නේ නේ. ඒ වගේ මේක සංගතයිද අසංගතයිද කියලා ඇහුවොත්, ලෞකිකයිද ලෝකෝත්තරයිද කියලා ඇහුවොත්, එකට කියන්න වෙන්නේ මේ මධ්‍යස්ථ අදහසක් කියන එකයි මේ අටකථාචාර්යවරු කතා කියන්නේ. ඒක පැහැදිලි වෙනවා ඉතින්. ඔව්. ගෝත්‍රභූඥානය අය උපදින්නේ නැහැ. එක සැනය. ගෝත්‍රභූඥානය දැන් එක්කෙනෙකුට ගෝත්‍රභූහිත එකපාර උපදින්නේ. මොකද එයා පු탁ජන ගෝත්‍රයෙන් නැසුවා මෙයා දැන් ආර්ය පුද්ගලෙක්. ආර්ය පුද්ගලෙක්. නැවත ආපහු මෙයාට ආව එයා පු탁ජන වෙන්නේ නැහැ. පු탁ජන වෙන්නේ නැහැ. පු탁ජන වුණොත් නම් ගෝත්‍රභූ අවශ්‍යයි. පු탁ජන වෙන්නේ නැහැ. එයා දැන් ආර්ය පුද්ගලෙක්. ඊට පස්සේ අපි කියමු මේ 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 සකදාගාමි හිත උපදිනකොට දැන් උපදින්නේ යාට ගෝත්‍රභූ නෙවෙයි. මොකද්ද? වෝදාන කියන හොත. වෝදාන හිත. තවත් පිරිසුදු කරනවා කියන අර්ථයෙන් හිත ඉපදිලා තමයි සකදාගාමි මාර්ගයේ උපදින්නේ. අනාගාමි මාර්ගයේ, අරහත් මාර්ගයේ උපදින්නේ. ඊට පස්සේ සෝවාන් මාර්ගයේ විතරයි ගෝත්‍රභූ උපදින්නේ. ගෝත්‍රය කියලා කියන්නේ එතන ගෝත්‍රය හඳුන්වන්නේ පු탁ජන ගෝත්‍රය කියන්නේ. තවත් මේ 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 ගෝත්‍රභූ හිතක් තියෙනවා ධ්‍යානවල. ප්‍රථම ධ්‍යානයට පත් වෙනකොට එතනත් ප්‍රථම ධ්‍යානයට පත් වෙන්න ඉස්සෙල්ලා ගෝත්‍රභූ හිතක් උපදිනවා. ඒක මේ ගෝත්‍රභූ නෙවෙයි, ඒ කාම ගෝත්‍රයෙන් අයින් කරනවා. කාම ගෝත්‍රයෙන් නිදහස් කරන පු탁ජන ගෝත්‍රය නෙවෙයි. මේ දාන කටයුතු කටිය අවිල්ල නේද? ඔව්, කාමාදී අරමුණු. එයා ඒ කාමාදී අරමුණු කියන්නේ දැන් රූප ශබ්ද ගන්ධ පේනවා. එයාට අර ඒවට ඇලුම් කිරීම වශයෙන් හිත උපදින්න බෑ. කාම ඡන්දය කියලා අපි කියන්නේ. දැන් අපි කාම අරමුණක් කියන එකයි කාම ඡන්දය කියන එකයි දෙකක්. දැන් ධානා වඩන ගොඩක් දෙනෙක් කියනට ආපෝ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, ආයීල භාවනා කරනවා, ආයීල ලැබුවා කියනවා. ඔව්, ඒක වැරදි ඉතින්. ඒ නියම ධානේ දැන් අර කාම ඡන්දය කියන එක කාම ඡන්දයක් තියා කාම සංඥාවක්වත් වෙන්නේ. දැන් ඊ අරමුණු තියනවා. දැන් එයාට කෝපේ කියන එක එයාට සිහි වෙනවා. ඒ කාම අරමුණ. නමුත් මේකට එයාට ඡන්දයක් නැහැ. නමුත් ඔය කියන අය දිහා විමසලා බැලුවොත් මේ කට්ටියට ඒ කාම ඡන්දයක් තියෙනවා, ව්‍යාපාදයක් තියෙනවා, උද්දච්ච කුක්කුච්චයක් තියෙනවා. ඉතින් මේ ප්‍රථම චතුත් අධ්‍යානේ කවර කතාවද? ප්‍රථම අධ්‍යානේවත් ව්‍යාපාද සංඥාවක්වත් නැහැ. යාට තරහක් ආවොත් ධ්‍යානෙන් පිරිහෙන. කාමාදී අරමුණක් ගත්තොත් ධ්‍යානෙන් පිරිහෙන. ඒ නිසානේ අර තවුසෙක් උඩින් යනකොට කාන්තාවක් කවුද මල් නෙලවද දැකලා කාම සංඥාවක් ඇවිල්ලා එහෙම පාත් ධානයේ අභිඥාව වලින් ඒ ධාන නෙවෙයි අභිඥා පවාල. ඒ වගේම පව පිරිහෙන. නතර කරනවද? හදනවද? හදලද? එතකොට මේ ඒකෙම තව ටිකක් කියනවා. ඒ නිසාම මේවා මේ ඒ විදිහට භාවනා කරොත්ම සංස්කාරයන්ගෙන් මිදෙන විදිහටම භාවනා කරොත්ම එයා අර නියම විපස්සනා ඥාන වලට මාර්ගඵල වලට යන බව. ඉතින් නැවතත් මේක ඊළඟ 232 පිටුව කියනවා. ඊට පස්සේ තව මේ මූල ටීකාවේ ඒකටම තොරතුරක් කියන්නේ අනිච්ඡාදී අනිච්ඡන්ති ආදීනා සංකාරේසු පවත්තමානේන ඥානේන ලක්ඛනානීපි පටිවිද්දා හොಂತಿ. ඉතින් අනිච්චය වශයෙන් සංස්කාරයන් අරමුණු කරගෙන පවතින ඥානෙන් සංස්කාරයන් ඒ නාම රූප ධර්මයන් විතරක් නෙවෙයි ලක්ෂණයන් දෙයා විනිවිද දකිනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියන ලක්ෂණයත් හොඳට දකිනවා, සංස්කාරයොත් දකිනවා. තදා සංකාර ගහනතෝ ගහනන්තෝති ආහ ලක්ඛනාරම්භනාන්ති කියලා අර ඉස්සරලා කියපු ආචාර්ය මතයේදී ඒ අටකථාචාර්යවරයා මේ ලක්ඛනාරම්භනානි කිව්වේ යන්නේ ඒ නිසා. මොකද මේ තිලක්ෂණය වඩනකොට ඒ තිලක්ෂණයට සංස්කාරයන් විතරක් නෙවෙයි මේ ලක්ෂණයන්ද විනිවිද දකින නිසාම මේ උත්තානගාමිනී විපස්සනාව ලක්ෂණාරම්භණම් කියලා කිව්වා කියලා මේ කියන ඉස්සරලා කියපු එකට තොරතුරක් වශයෙන් ටීකාවය. සංකාරා ලංකනාරම්භනා ඒව යතා උත්තාදිප්පායේන යතා උත්තාදිප්පායේන ලක්ඛනාරම්භනාති උත්තානි දස්සෙන්තෝ ලක්ඛනන්නාමාති ආආදිම්හා කියලා එතන එකම නැවත කියලා අනිච්චා අනිච්චතා දුක්ඛතා අනත්තතාදී විසුං ගයයමානා ලක්ඛනම් පඤ්ඤප්ති ගතිකම්. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් ඒ ගැනීම ලක්ෂණය ඒ ලක්ෂණ පඤ්ඤප්ති ගතිකයි පරමත්තතෝ අවිච්ඡමානා පරමාර්ථ වශයෙන් අවිද්‍යමානයි විද්‍යමානෝ අවිද්‍යමානතෝ ඒවං අවිද්‍යමාන නිසාම ඒවං පරිත්තාදී වශයෙන් මේවා මේ මොකද්ද මේ අනිත්‍ය ලක්ෂණේ කාමාවචර ධර්මයක්ගේ රූපාවචර ධර්මයක්ගේ අරූපාවචර ධර්මයක් කියලා එහෙම නේ වත්තම්ම ධම්ම භූත වත්තබ්බ ධම්ම භූත ඒ විදිහට පරිත්ත වශයෙන් මහග්ගත වශයෙන් අපමාන වශයෙන් කියලා මෙහෙම ධර්ම වශයෙන් බෙදන්න බෑ. තස්මා විසුං ගාහේ තබ්බස්ස ලක්කනස්ස පරමත්තතෝ අභාවෝ. ඒ නිසාම මේ ආකාරයෙන් ගැනීමෙන් මේ ලක්ෂණයන් පරමාර්ථ වශයෙන් අභාව වුණත් අනිච්ච දුක්ඛ අනාත්තාති සංකාරේ පවත් සංකාරේ ස්වභාවතෝ සල්ලෙක්කන් සල්ලංකෙන්තාව ලක්ඛනානි සල්ලක්කේති සල්ලං සල්ලක්කේති නාමාති අහ. ඉතින් ඒ නිසා මේ අර විදිහට ලක්ෂණයන් මත විතරක් නෙවෙයි පරමාර්ථ ධර්මයන් දරමුණු කරගෙන භාවනා කරනකොට එයාට ද සංස්කාරයෝද ලක්ෂණයෝද විනිවිද දකින නිසා ලක්ෂණාරම්භණං කියලා එතන සඳහන් කරා කියලා කියනවා. යෝපන අනිච්ච දුක්ඛ අනාත්තාදි තීනි ලක්ඛනානි සල්ලෙක්කේතාදි සල්ලංකෙත්තීති යස්සාච අනිච්ඡන්ති ආදීනා සංකාරාව දිස්සමානා තස්මාතේ කණ්ඨේ බන්ධ ගුණ පාවිය. ඒ අරකම මේ ටීකාවේ එකට පිළිබඳව වැඩි තොරතුරක් කියන්නේ. එතකොට මෙසේ අටකතා ටීකා ඒ අටකතාවල ටීකාවල දැක්වීම වලට අනුව ඉදිරිපත් වන නාම රූප සංස්කාරයන් ඒ වාගේ ස්වභාව ලක්ෂණ අනුව මෙනෙහි කිරීමෙන් යට දක්වන ලද අනිච්ච ලක්ෂණ ආදී එකක් ප්‍රකට වී එම ප්‍රකට වීම අනුව අනිත්‍යයි ගන්නා ඥානය අනිච්චානුපස්සනා ඥානය කියලා කියනවා. ස්වභාව ලක්ෂණයන් මෙනෙහි කොට භාවනා කිරීමෙන් පහළ වූ නාම රූප පරිච්ඡේද ඥානය පච්ච පරිග්ඝ ඥාන යන ඥාත පරිඥා අවස්ථාවේ පවතින මේ අනුපස්සනා ඥානය ආරම්භක ස්වභාවයෙන් පමණක් දැනගන්නා අවස්ථාවේ පවතින නිසා නියම අනිච්චානුපස්සනාවේයි කිව නොහැක. ඒ කියන්නේ දැන් අර මං ඉස්සරලා කිව්වේ මේවා මේ ධාතු වශයෙන් නාම රූප වෙන් කර කර බැලුවා කියලා ඒකට නියම අනිච්චානුපස්සනාව කියලා කියන්නේ නැහැ. ඒ අර කියන පච්චේ පරිග්ගහ ඥානය අපි මේකේ හේතුඵල දහම ප්‍රත්‍ය බලනවා, නාම රූප වෙන් කර ගන්න බලනවා. ඒ අවස්ථාවලත් යම් යම් ප්‍රමාණ වලින් අනිත්‍ය ලක්ෂණේ වැටහෙනවා. නමුත් ඒ තැන් වලට කියන්නේ නැහැ අනිච්චානුපස්සනාව වඩනවා කියලා. ඉතින් දුක්ඛානුපස්සන අනත්තානුපස්සන කියන ඒවත් ඒ විදිහටමයි. මේකට අදාළ මූල ටීකාවේ තමයි මේ පල්ලැහෙන් තියෙන්නේ. අනිච්ඡාදීහි අනිච්ච ලක්ෂණාදීනං අඤ්ඤත්ත වචනං රූපාදී වශයෙන් පවත්ත රූපාදී ගහනතෝ විසිට්ටස්ස අනිච්ඡාදී ලක්ෂණ ස්වභාවෝ. අර රූපාදී රූපණ ස්වභාවයේ පටවියේ පටවි ගතිය ආදී වශයෙන් ඒ වගේ ලක්ෂණ දකින්නවට වැඩිය විශේෂ වූ දැකීමක් තමයි මේ අනිත්‍ය ලක්ෂණය දකින්නවා කියන එක. ඊට වඩා ඉතා විශේෂ දැකීමක්. ඒ නිසා තමයි කියන්නේ මෙතන නහි නාම රූප පරිච්ඡේද මත්තේන කිංච සිද්ධි හෝති අනිච්ඡාදයෝච රූපාදීනං ආකාරෝ දට්ඨබ්බං අනිච්ඡන්තිච ගන්හන්තෝ දුක්ඛං අනත්තාතින ගන්හාති තථා දුක්ඛාදී ගහණේන ඉතරස්සා ගහනාන කියලා එතන මේ මතක් කරන්නේ අර කියපු ආකාරයට මේ නාම රූප පරිච්ඡේද ඥානය සිද්ධ වෙච්චි පමණකින් පච්චේ පරිග්‍රහ ඥානය සිද්ධ වෙච්චි පමණකින් එයා මේ අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්තානුපස්සනාව කියන එක සාධනය වෙන්නේ නැහැ. නමුත් ඒවා නැතුව බෑ කියන එක තමයි නැවත නැවත මේ අටකථාචාරවල කියන්නේ. නාම රූප වෙන්කොට දැනගන්නා පමණින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි දැන ගැනීම සම්පූර්ණ වන්නේද? එය එසේ නොවන්නේය. එසේ සම්පූර්ණ නොවන නිසා මේ ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තීරණ පරිඥාව සිදුවන්නා වූ මතු සම්මන්සන ඥානාදී ආදී ක්‍රමයට මෙනෙහිකොට දිගට භාවනාව කරගෙන යා යුතුව ඇත. එම නිසා අනුටීකාවේ තමේව බෙහෙදං ඥාත තීරණ පරිඥා විසයත්තා පාකටං කාතු නහිති ආදිම්හා. එනිසා ඒ කියන ඥාන නාම රූප පරිච්ඡේද ඥානේ පච්චේ පරිග්‍රහ ඥානේ සම්මස්සන ඥාන ආදි මේවා එව ඥාත පරිඥා තීරණ පරිඥා ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ මුලින්ම අපි මේ ස්කන්ධයන් මතු කරගන්නා සඳහා යොදන නුවණව හැටියට දැනගන්නවා මිසක් ඒකට මේ අනිච්චානුපස්සනාව කියන්නේ නැහැ කියන ඒ ටික ඉවරයි. එතකොට ඊළඟ තියෙන්නේ මේ අනිච්චානුපස්සනාව සිදු වෙන්නේ කොහොමද? ඊට මේ අනිච්චානුපස්සනාව කියන්නේ මේ අනිත්‍ය කියන ධර්මතාවේ වැහිලා තියෙන්නේ මොකෙන්ද? මොන ධර්මතාවකින්ද වැහිලා තියෙන්නේ? ඒ වැසුම් අරගෙන කොහොමද මේ අනිච්චානුපස්සනාව මතු කරගන්නේ කියන එක පිළිබඳව තොරතුරු ටිකක් ඒක අපි පස්සේ කතා කරමු. ඒ ටිකේ මොනවා හරි ඉතින් තියෙනවා නම් තව ටිකක් විස්තර අහගන්න ඕන නම් ඉතින් ඔය පරිම සරලව කිව්වේ ඒක තේරෙන්නේ නැතු ඇති මේ අම්මලාට නේ තේරෙනවද? නෑ නේ. එහෙනම් අවසන් කරමු නේද? මනං උදේ කාලේ දේශනා කළපු ධර්මයේ තුලින් ධර්ම රත්නයට හෝ සංඝ රත්නයට බුද්ධ රත්නයට යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණාන් තිවිධ රත්නයෙන් දෙවනෝද තෙවනෝද සමාව ලැබේවා සමාව ලැබේවා මේ කුසල ධර්මයෝ දෙවියන් ඥාතීන් ඇතුළු අපාප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සුඛාපටිපදාවෙන් ධර්මය අවබෝධ කරගන්න හේතු පාරමිතාවක් වේවා.